大丈夫か。
సాధు నా దిగిపోతాను కంజు సమాధాన సంగ నమస్కారం. කොහොමද කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රභුගස මහත්තයාට කලින් මතක් කළා ප්‍රශ්න ටිකක් තියෙනවා නේද අපි ප්‍රශ්න කතා කරනවා කියලා. එහෙම කරනවාද නැත්නම් මම හරි ටිකක් ඉස්සලා දේශනා කළා. මොහොත ඉස්සල්ගේ දේශනා නේද? නැහැ. මසාල. ආ. එතුනේ අපි මෙහෙම කතා කරනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ නම ලෝකෙ පහළ වෙන්නේ ප්‍රධානතම කාරණාවක් නිසායි. ඒ තමයි මේ ලෝකේ ජීවත් වෙන ලෝක සත්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් ලෝකින් ආයක පිහිට වෙන උපකාරයි. අදත් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදිම දැනගෙන තිබුණා මේ ලෝකයා හරි අසරණයි, අහිංසකයි. කුමක් නිසාද? මේ මුළු ලෝකයාම අද අපි විතරක් නෙමෙයි, මේ රටේ විතරක් නෙමෙයි, හැමදාම ලෝකෙ කිව්වහම අතීත අනාගත වර්තමාන කියන කල තුනම අයිති. මේ ලෝකෙ හැම සත්වයකම කරන්නේ මොකද්ද? දුක් දුන්නස් තමන්ගේ ජීවිතයෙන් අයින් කරලා සැප සතුට තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙමින් ඉන්න අය. බෝසතන් වහන්සේ බෝසත් කාලෙදිම දැක්කා මොනතරම් කැපවීම, මොනතරම් උත්සාහය මුළු ජීවිතේම වියදම් කරලා මේ ලෝකයක් කළා. අනේ ලෝකයට ලැබිලා නැති එකම ටික මොනවද? කාරණා දෙකම නේද? මේ කාරණා බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදිම දැක්කා කියනවා. මේ ලෝකය හරියට කලගෙටිය වගේ දුකම විඳින්න, දුකටම තණ්හා කරනවා. හැබැයි දුකයි කියන අදහසින් නෙවෙයි, සැපයි කියන අදහසින් සැප ලබා ගන්න ඕනේ කියලා. සැපයි කියන අදහසින් සැප ලබා ගන්න ඕනේ කියලා දුකම විඳින්න, දුකටම තණ්හා කරන පළගෙටි වගේ මේ ලෝකය. දුකම විඳින්න, දුකටම තණ්හා කරනවා කියන එක ලෝකයට පේන්නේ යථාර්ථ සිද්ධිය. ලෝකයේ තුල පවතින ලෝකයට පෙනෙන පැත්ත තමයි සැප විඳින්න, සැප ලබා ගන්න උත්සාහවත් වෙනවා කියන ටික. එකම සිද්ධිය කොන දෙකක් දෙපැත්තක. පළගැතියට බොරුවක්, දුක් විඳලා දුකටම තණ්හා කරනවා කියන වචනේ පළගැතියට බොරුවක්. අපි අපේ මත්තමට ගන්නෙ සැපයි කියන අදහසින් සැප විඳින සැප හොයන්න ධර්ම උත්සාහයකින් මෙයා ඉන්නේ කියන එක අපිට පේන බොරුවක්. පළගෙතේ සිද්ධිය ගන්න. එකම සිද්ධිය තුළ දෙපැත්තක් නිර්මාණය වෙලා සංකල්ප මත පහනට පැනින්නේ පහන් දැල්ලට තියෙන ආසාව නිසායි පළගෙතියා. ඒ ආස කරන දේ ලබා නොගත්තහම දුකයි. ඉතින් ලබා ගත්තොත් සැපයි. ඒ තමන් කැමති ආරමුණ ලබාගෙන සතුටු වෙන්න, සැපවත් වෙන්න තමයි පළගිටිය පහනට පණින්නේ. පැනලා පැත්තකට ආවත් පිටුනේ පහන් දැල්ලෙන් මිසක තමන් කැමති දේ දුකාව කියන අදහස යට නැහැ. මං කැමති දේ වෙනම දෙයක්. ඒ දේ එක සැප සහගතමයි කියන අදහසම එයාගේ තියෙන. ඒ හින්දායි ජීවිතයේ ඉතුරු වෙලා තිබුණ තව ටිකක් හරි ආපහු ඒකටම පණින්නේ. පළගැටියක පැත්තෙන් ගත්තොත් සැපදී සැපයි කියන අදහසින් සැප මොහොයනවා. මැරෙනකම්ම සැප හොයනවා, සැප විඳින්න උත්සාහවත් වෙනවා කියන තත්ත්වයක් ඒක තියෙන. ඒ සිද්ධියේම යථාර්ථයකින් බැලුවොත් අපි අපිට පේනවා පහන්දල්ල කියන පවිතුයි පවිතු ස්පර්ශයක් තියෙන ඒ තුල කවදාවත් සැප කියලා එකක් ලැබෙන්නේ නැහැ. මේ සතා නොදන්නා කම නිසා දුකම උපද්දවගෙන දුක් විඳලා ඒ දුකින් පාඩම ගන්නෙ නැතුව ගන්න බැරුව ආපහු දුකටම තණ්හා කරලා නේද තියෙන්නේ කියලා වෙනම පැත්තකින් අපිට පේනවා. හැබැයි මේ දෙක දෙකක් අපිට පෙනෙන මේ දර්ශනේ පළගැටියට තිබුණා නම් පළගැටිය ඔය සිද්ධිය කරන්නේ නැහැ. පළගැටියට තියෙන දර්ශනේ අපිට තිබුණොත් අපි පහන්දලට පයින්නවා. එතකොට ඔය සිද්ධියම තමයි අපි නොදන්නවා නොදකින්නවා වුණාට අපේ ජීවිතයක තියෙන්නේ. අපේ ජීවිතයේ අපි හැම කෙනෙක්ම දන්න හැම ක්‍රම උපායකින්ම මේ කරන්නේ දුක අයින් කළ සැප සතුට ළඟා කරගන්න අපේ ජීවිත තුළ මේ කවුරුවත් දුකට කැමති නැහැ. දුක උපද්දව ගන්න හදන්නේ නැහැ. හැමෝම සැප තමයි උපද්දව ගන්න හදන්නේ. හැමෝම දුක තමයි ජීවිතෙන් අයින් කරගන්න හදන්නේ. සැපම සිහි කරලා සැපම හොයන මේ ලෝකයේ දුක අයින් කරගන්න උත්සාහවත් වෙන මේ ලෝකයේ බුදුහාමුදුරුව දැක්කා දුක සැප කියලා වෙනම වෙන් කරලා අයින් කරලා ගන්න පුළුවන් එකක් නැහැ. ලෝකයේ සැපයි කියන පැත්තෙම අර පළගැටිය වගේ තමයි. දැන් මේ උපමාවේදී පළගැටියේ චරිතය රඟපාන්නේ අපි. එතකොට මේ උපමාවේ අපේ චරිතය අයිති බුදු පසේබුදු මහරහතන් වහන්සේට. අපි සැපයි මේ දේවල් කියලා සැපම සිහි කරලා සැපම හොයනවා කියන මට්ටමක ඉඳගෙන කරනකොට ඒකිනු යථාර්ථයේ පැත්තක ඉඳගෙන දකින බුදුරජාණන් වහන්සේලා දැක්කා දුකම විඳින්න දුකම හොයනවා කියලා. ඕක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට ඉස්සෙල්ලා බෝසත් කාලෙමයි දැක්කේ. දැක්කලා මේ ලෝකයා දුක කියන එක හඳුනන්නේ නැහැ, සැප කියන එක හඳුනන්නේ නැහැ. දුක තියෙන තැන සැපයි කියන අදහසක් ඇති කරගෙන එතකොට ඔබට කියන විපල්ලාස විපරිතයි සංඥාව අදහස කියලා. දැන් පළගැටියේ අදහසට කියන්නේ අපි විපල්ලාස කියලා විපරිතයි අදහස කියලා. එතකොට දුක තියෙන තැන සැපයි කියන අදහසක් ඇතුළු සැප හොයන්න ගියාට එතන සැප ලැබෙන්නේ කොහොමද තියෙන්නේ දුක නිසා. බෝසතාන් වහන්සේලා කලක දැක්ක දුකම විඳින්න දුකටම තණ්හා කරනවා ලෝකයා. ඒක දන්නේ ලෝකයාට මම දුක කියන්නේ මොකද්ද, ඒ දුක ඇති වුණේ කොහොමද, ඒ දුක නැති තැන නැති වෙන්නේ කොහොමද, ඒකට යන මාවත මොකද්ද කියන කාරණාව කියලා දෙන්න ඕනේ කියන අදහසින්මයි පාඩුවේ පහළ ඔය කාරණාතිකමයි පැහැදිලි කරලා දුන්නේ. අපි එක පොට්ටක් පැත්තකින් තියමු. අපි අපේ ජීවිතයට ආපහු හැරිලා බලමු. තුනතුනේ හොඳට හිතන්න. අද දවසේදී අපි හැම කෙනෙක්ම අනන්ත සංසාරේ කරපු විදියට කළ විදියට දුක ජීවිතේ නයින් කරගන්න සැප සතුට ළඟා කරගන්න ප්‍රතිපදාවක ඉදිරියයි. ඕනම කෙනෙක් තමන් කරන රැකියාවේ ගෙදරකදී ඉඳන ජීවිතයකට හැරිලා ජීවිතය පැත්තට හැරිලා බලන්න, තමන් එක කතා කරලා බලන්න, දහම තේරුම් ගන්න, දහම තේදෙන්න හොඳ තියුණු අවබෝධයක් ලැබෙන්න තියෙන හොඳ මාධ්‍යයක් තමන් එක්ක කතා කරන්න විමර්ශනාත්මකව. එතකොට කතා කරලා බැලුවොත් හැල්ල බැලූ තමන්ගේ පැත්තට ඇත්තට මේ හැම දෙයකින්ම අපි හොයන්නේ මොකද්ද? අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා අපිට උත්තරයක් හම්බ වෙනවා. මොකද්ද? අපි හැම කෙනෙක්ම හොයන්නේ, අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සැනසීම. සැප සතුට දෙක. අපි හැම මොහොතකම උත්සාහවත් වෙලා තියෙනවා දුක් දුම්නස් කියන අප්‍රිය අමනාප කියන ධර්මතාවයන් ජීවිතයෙන් ඈත් කරන්න, ඉවත් කරන්න. නමුත් මුළු ජීවිතයේම ඒ එකම ප්‍රතිපදාවක යෙදিলা හිටියත් අපේ ජීවිතවල මේ ලෝකයාගේ ජීවිතවල ළඟා කරගන්න බැරි වෙලා තියෙන ලැබිලා නැති එකම අරමුණු කාරණා දෙකක් ජීවිතයේ සුවපත් වීම සහ දුක් දුන්නස් ජීවිතය අයින් කරගන්න තියෙනවා. එතකොට මේක ඇත්තද කියලා ඉස්සෙල්ල විමසලා බලන්න. විමසලා බැලුවොත් අපිට හම්බ වෙනවා ඇත්ත කියලා. රස්සාවක් කළත්, ගැද්දොරක් හැදුවත්, ධර්මල්ලෙක් හැදුවත්, ධර්මල්ලෙකුට ඉගැන්වුවත්, ගෙදරකට බඩු භාණ්ඩයක් ගත්තත් මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ සතුටින් ඉන්නකම්. සහලුකම. හැබැයි මේ උත්සාහය නිරත වෙන අපි කවදාවත් හිතුවේ නැහැ, හිතන්නේ ඇත්තටම ජීවිතයකට සැප සතුට දෙක ලැබෙන්නේ කොහොමද, ජීවිතයකට දුක් දුන්නස් ඇති වුණේ කොහොමද කියලා. ඔබ ධර්මතා දෙකකින් කතා කළාට දෙකක් නෙමෙයි. සැප සතුට ලැබෙනවා, දුක අයින් කරනවා කියන එක දෙකක් නෙමෙයි. දුක අයින් කළොත් ඉබේමයි සැප ලැබිලා තියෙන්නේ. සැප ලැබුණොත් ඉබේමයි දුක අයින් වෙලා තියෙන්නේ. එතකොට දුක අයින් කරනවා සැප ලැබෙනවා කියන මේ එකම ධර්මතා දෙක සිද්ධ වුණේ සැප ලැබෙනවා දුක අයින් වෙනවා කියන ධර්මතා දෙක දෙකක් හැටියට හිතාගෙන කරන තාක් අපිට තාම කාරණාව හම්බෙලා නැහැ කියන එක මේ දෙකක් කියලා දක්න තාක් ඒ මනසේ අපිට හරියට තැන හම්බුනේ. හරියට තැන හම්බුනොත් එතන දුකයි සැපයි කියලා ධර්මතා දෙකක් නැහැ. එකම සිද්ධියට නම් දෙකක් විතරයි. ඒක මතක් කළේ මොකද්ද? ආලෝකය කියන එකත් අඳුරක් නැහැ කියන එකත්. ගත්තහම මෙතන අර්ථ දෙකක්. වචන දෙකකින් දෙන්නේ එක අර්ථයක්. නේද? ඒ වගේ ජීවිතයකට සැප ලැබුණා කිව්වහම දුක අයින් වෙලා, දුක අයින් වුණා කිව්වහම සැප ලැබුණා. දුක සහ සැප කියන ධර්මතා දෙකක් තියෙන තාක් මම කියුවේ අපිට හරියට මේ දෙක නැති වෙන හේතු මූලෙ අඹලා නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සැප දුක් කියන ධර්මතා දෙකම උපදින කෙරවලට යනකම් අපි වාරගෙන ඉඳලා තියෙනවා. හොයලා තියෙනවා. මොකද මෙන්න මෙතන හොයා ගන්න නැතුව මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ. උත්තර හොයන්න බෑ. ලෝක කියන්නේම සැප සහ දුක කියන දෙපැත්තක් හම්බ වෙන එක. සැප සහ දුක කියන දෙපැත්තක් හම්බ වෙන තාක් සැපට තණ්හ කරනවා, දුකට අකමැති වෙනවා. සැපට කැමති වෙනවා, දුකට අකමැති වෙනවා කියන එක වළක්වන්න බෑ. අකමැති වීම ද්වේෂය, කැමති වීම ලෝභය. එතකොට සැපයි දුකයි කියන ධර්මතා දෙක තුල ඉන්න මානසික මට්ටමමයි මොනවද තියෙන්නේ. ඒක මම අද දැත්ත වෙන පැත්තකට ගන්නත් එන්න මනස. එතකොට සැප සහ දුක කියන මෙන්න මේ ධර්මතා දෙක දෙකම අල්ලන බුදුරජාන් වහන්සේ පෙන්නපු වචනයක් තමයි මොකද දුක්ඛේ අඥානං කියලා. ලෝකයේ තුල දුක්ඛේ අඥානං කියන වචනය අයිති අපි අද සැපයි කියන දේ දුකයි කියන දේ දෙකම අයිති එකට. බුදුරජාන් වහන්සේ දුක්ඛේ අඥානං කියන වචනය අපි සැපයි කියන දේ දුකයි කියන දේ දෙකම අයිති. අපි සැපයි කියන දේ තුල තියෙන්නේ දුක, දුකයි කියන දේ තුල තියෙන්නේ දුක කියන උත්තරයකට ආපු දවසකටයි අපිට දුක්ඛ ඥානං කියන්නේ. එදාටයි නියම විදිහට සැප ජීවිතයට ලැබෙන දුක ජීවිතයෙන් අයින් වෙනවා කියන ඔය අර්ථය නිෂ්පාදනය වෙනවා. එතකොට දැන් දුක ජීවිතයෙන් අයින් කරගන්න සැප ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙනකොට අපි ඒ උත්සාහය තුළ දුක ජීවිතයෙන් අයින් කරගන්නවා සැප ජීවිතයට ළඟ කරගන්නවා කියන උත්සාහය තුළ හැම වෙලාවෙම තියෙන්නේ නොදන්නාකම නිසා කෙලෙස් ඇතිකතු බැඳීමක් ගැටීමක් කියන නොදුනත්කම නිසාමයි රාග දේශ මොහොතේ කෙලෙස් අපේ ජීවිතයට එකතු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා උත්තර සැපයුවේ අපි හොයන තැනට නෙමෙයි. අපි හොයන තැනට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා අපි හොයන තැන ඔබට ගිහිල්ලා ඔබට විසඳුම හොයලා අම්මිට මතක් කරන්නයි බුදුජනක මහන්සිය ලෝකෙ පහළ වුණේ. ඇත්තටම අපේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අපේ ප්‍රමාණවල කතා කරමු මම ඒක තාම ආවේ නැහැ. ඉතින් අපි ජී ලෝකය හැමදාම හෙව්වේ දුක අයින් කරගන්න සැප ළඟා කරගන්න. නමුත් ලෝකයට දුකයි සැපයි කියන ධර්මතාව දෙකක් හම්බ වෙනවා කියලා කියන්නේම රාග දේශ මොහේක කෘත්‍යයක්. ඒ මුද්දේපෝතේ යථාර්ථයට මනස ගෙනෙන්නේ නැහැ. ඒ කිව්වේ දුක අයින් කරගන්න හේතුව හම්බ වෙලා නැහැ. සැප ළඟා කරගන්න හේතුව හම්බ වෙලා නැහැ. යම ඇති වෙනවන යම් හේතුවකින් ඒ හේතුව නැතිනම් ඒ ඵලය හටගන්නේ නැහැ. ඒ වගේ සැප ලැබෙන දුක අයින් කරන යම් හේතු මූලයක් තියෙනවා නම් ඒ හේතු මූලය අපි ගාව නැත්තම් අපි කොච්චර බලාපොරොත්තු වුණත් ඒක ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අමුත පැටව දාපු මුල්ලේ කිවි කිමු දෙනම් ගාවට ගිහින් අඳින් කිරි දෙව්වට ලැබෙන්නේ නැහැ. එතන කිරි නැති නිසා ඕනි කියලා දෙව්වොත් එපා කියලා දෙව්වොත් ලැබෙන්නේ නැහැ. එතන හේතුව නැහැ. පළේ ලැබෙන අලුත පැටව දාපු බුරුලෙක් කිලිපෙන දෙනක් ගාවට ගිහිල්ලා එපා කියලා දෙවුවත් ඕනි කියලා දෙවුවත් බුරුලෙක් ලැබෙන. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සහේතුක ප්‍රතිපදාවක් දේශනා කළා. අනන්ත සංසාරික අපි දන්න මට්ටමක සැප ලබා ගන්න දුක අයින් කරන උත්සාහවත් අපිට තාම ලැබුණේ නැහැ. පළගැටියට වගේ අනන්ත සංසාරික හැමදාම කළේ මේ ටික අදත් අපි මේ වෙනකම් කළේ මේ ටික. මම මතක් කරන්න ගත්තේ මොහොතකට අපි ධර්මයේ උත්සාහය පොඩ්ඩක්ට පැත්තකින් කියලා. ගතානුගතිකව එන මේ ජීවන රටා ක්‍රමය පොඩ්ඩක්ට වෙනස් කරලා අපි යථාර්ථවාදීව පොඩ්ඩක් හිතලා බලමු. ඉස්සෙල්ලා පිළිපදින්න යන්න එපා. බුදුහාමුදුරුවෝ කොහොමද ඇත්තටම ජීවිතයකට සැප සැනසීම ළඟා කරගන්න දුක අයින් කරගන්න පෙන්නලා තියන්නේ කියලා අපි පොඩ්ඩක් විමර්ශනාත්මකව හිතමු. අපි මෙච්චර කාලයක් කළානේ, එව්වනේ, ඒ වටපිටාවයි මම මතක් කළේ. මෙච්චර කරපු අපේ ජීවිත තාම පරේෂණ මට්ටම ගතියේ. සැප හොයන එකට කියන්නේ නැහැ සැප විඳිනවා කියලා. නේද? කියනවා. සැප හොයන එකට කියන්නේ සැප විඳිනවා කියලා. එහෙනම් අපි හැමදාම ජීවිතයේ සතුට සැප හොයන ගමන් ඉන්නේනේ. මේ එහෙනම් මේ හොයන ක්‍රමය පොඩ්ඩක් නතර කරලා නතර කරන්න කිව්වේ කයි නෙමෙයි අපේ මනස. අපි ඉස්සෙල්ල පොඩ්ඩක් ඇත්තටම බුදුහාමුදුරුවෝ ජීවිතයකට සැනසෙල්ල උදා කරගන්න දුක අයින් කරගන්න දෙන්නපු ක්‍රමය මොකද්ද කියලා අපි හොයමු. හෙව්වාම අපිට මෙන්න මෙහෙම කාරණාවක් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වුණේම දුක කියන්නේ මොකද්ද? දුක ඇති වෙච්ච නියම හේතුව මොකද්ද? එතකොට දුක නැති තැන මොකක්ද කොහොමද ඒකට ළඟා වෙන්නේ කොහොමද කියන මේ ප්‍රශ්න ටිකයි ඉස්සෙල්ලා දුන්නේ. අපි ඒක පළවෙනි කාරණාව ගමු දුක පිළිසිඳ දකින්නවා කියන කාරණාව. එකයි අයින් කරන්න ඉස්සර වෙලා අපි අයින් කරන්න හදන දේ හොඳට හඳුනගන්න. මෙන්න මේකයි අපි අයින් කරන්නේ. ළඟා කරගන්න සැපසතුට හදනවා නම් ඒක ඉස්සෙල්ලා ළඟා කරගන්න හදන සැපසතුට හොඳට හඳුනගන්න. මොකද ඕකෙදී දැන් එතර සමාන සේනාව කහනවා දැන් පරිත්‍රාජිකෙක් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා සුකල්ලිකාන යුගෙ කැපද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැපයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැපයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම අක්කපයි කිව්ව කාම සුකල්ලිකාන යෝගය. අත්ත කියලා මතන යෝගය සහ කාම සුකල්ලිකාන යෝගය කියන දෙක අක්කපයි කිව්වා. හැබැයි සුකල්ලිකාන යෝගය කියන හැම එකක්ම ඔය බක්ුවේ නැහැ. විද්‍යුත් සැපකුත් තියෙනවා. විද්‍යුත් සැපකුත් තියෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නනවා යම් තැනක සැප නම් යමක් සැපයි නම් සැප තිබුණු පමණක මේ ශාසනයේ සැපක් කියන්නේ. යමක් යමක් නිසා සැප නම් යම් ධර්මතාවයක් සැපෙන්න අවසන් වෙනවා නම් ඒක සැපයි. ඒ කියන්නේ සැප වේදනාවක් තිබුණු පමණකින් ඒකට සැපයි කියන්නේ නැහැ කියන බුදුරජාණන් වහන්සේ. මොකද ඒකේ ආරම්භයේ සැප වුණාට අවසානයේ දුකින් අවසන් වෙලා තියෙනවා. සැප නොලැබීම දුක වෙනවද? යමක ඉපදීමත් පැවැත්මත් අවසානයත් කියන තුනම සැප නම් ඒකට සැපයි කියනවා. යමක ආරම්භයේ සැප වෙලා පැවැත්ම හෝ අවසානයේ දුක් වෙනු නම් ඒකට සැපයි කියන්න බෑ. යමක ආරම්භයේ සැප වෙලා පැවැත්ම සැප වෙලා පැවැත්ම දුක් වෙලා අවසානයේ සැප වෙනු නම් ඒ සැපයි කියන්නේ. යමක ආරම්භය සැපයි පැවැත්මයි අවසානයේ දුකයි නම් ඒ සැපයි කියන්නේ. සැපයි කියන්න නම් සැපේ කියන එක සැපින්ම අවසන් වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මම යම් වේදනාවක් සැපයක් තියෙනවා නම් මේ සැපේ කැපයි කියලා කියනවා. හැබැයි ඒ සැපේ තුල වාසය කිරීම සුදුසුයි. ඒ සැපේ කුමකටද වෙනස් නොවන සැපයක් සමානයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට දැන් දුක පිළිසිඳ දකින්නවා කියන මේ තැනකට ආවහම අපි කොහොමද සත්‍යයේදී ඉස්සෙල්ලාම තියනවා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුක පිළිසිඳ දකින්න කියලා. ඉස්සෙල්ලාම දුක පිළිසිඳ දකින්න උනොත් දුක පිළිසිඳ දකින්නවා කියනකොට ඕගොල්ලන්ට දුකේ ඉන්න අරමුණ ගන්න බුදුරජාණන් වහන්සේ දුක්ඛ විස්තර කරනවා. හැබැයි ඒ විස්තර කරන දෘෂ්ටික කියවීම දුක පිළිසින් දැකීම නෙමෙයි. ඉපදීම ලෙඩවීම මහලු වෙනවා මරණයටපත් වෙනවා අපයන් ආයත් වීම ප්‍රියංගෙන් වෙනවීම ඉතින් දේ හොලදීම කියලා මේ දෘෂ්ටික කියෝගෙන 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 ගියා කියලා දුක පිළිසින් දකිනවා හෝ දුක මෙනෙහි කරනවා නෙමෙයි. ඕක ඔය ටික ඔහොම හිතන එක පෙන්වන බුදුරජාණන් වහන්සේ සංවේදී ඇති කරගන්න හේතුවක් කියන්නේ. දුක පිළිසිඳ දකින්නවා කියන්නේ අපි කියමු දරුවෙක් නැති වෙච්ච දුක කියන්නේ. කැමති දෙයක් නොලැබීමේ දුක කියන්නේ. අකමැති දෙයක් ලැබීමේ දුක කියන්නේ. ඒ දුක කියන තැන පවතින ධර්මතාවයේ මොනවද කොහොමද ඒක උනේ කියලා බලන එකයි නුවණින් දකින්න එකයි අවබෝධ කරගන්න එකටයි දුක පිළිසිඳ දකින්නවා කියලා කියන්නේ. දුක පිළිසිඳ දකින්න ගියාම දැක්කහම ඉබේමයි දුක ඇති කරපු හේතුව හම්බ වෙනවා. ජීවිතයේදී දුක දුක අහිංකරන්න අපි කොච්චර උත්සාහවත් වුණත් බැරි වුණා බැරි වෙන්නේ හරියට හේතුව දන්නේ නැති නිසා. දුක පිළිසිඳ දකින්න ගියාම හරියටම දුක ඇති කරපු හේතුව හම්බ වෙනවා ඒකෙදී. ඊට පස්සේ ඒ හේතුව නැති වුනොත් සැප ලැබෙනවා කියලා ඒ කාරණාවම නිර්මාණය වෙන ශනිකව මේ දුක නැතිකම සැප කියන කාරණාවම එක කාරණාවම නිර්මාණය වෙනවා. මේ දුක නැතිකමම සැප කියලා සැපල සැප කියන්නේ මෙන්න මේ නිදුක් බව දුක නැතිකම කියලා උත්තරයක් අම්ප වෙනවා. එහෙනම් මෙන්න මේ දුක අයින් වෙලා සැප ලැබෙන හින්දා මෙහෙම කටයුතුයි කියලා උත්තර වෙනවා හරියට. අපි මුළු ජීවිත කාලෙම අරමුණු ඕටි ප්‍රකෝටි ගණන් ගනිමින් ජීවිත කාලෙම වැය කරලා දුක අයින් කරන්න සැප ලබා ගන්න මේ උත්සාහවත් වුණාට බුදුරජාණන් වහන්සේ එක අරමුණ එක කරුණ තුලට හිත තබල එකක් තුලින් සියල්ලම අවබෝධ කරගන්න සිද්ධියක් වෙනවා. ඒක උඩක් බලමු. එතකොට ඇත්තටම අපිට තියෙන චතුරාර්ය සත්‍ය කියන්නේ කේති පළවෙනි කාරණාව හරියට අවබෝධ වුණොත් දුක් පිළිසිඳ දකින්නවා කියන කාරණාව අවබෝධ වුණොත් ඔගලන්ට දුක ඇති උනේ මෙන්න මෙහෙමයි කියලා සමුදේ තියෙනවා ඒක. ඒ හේතුව නැති වීමම නිරෝධය කියලා හඳුනනවා. හරි අපි ඒක පොඩ්ඩක් බලමු. එතකොට දැන් මම මේ කතා කරන ටික අතිශයම ගැඹුරු නේ. ඒ කියන්නේ පින්වත්තුන්ට හම්බ වෙච්ච පින්වත්තුන් මේ ලෝකෙ දිහා බලපු බලන මානසික මට්ටම පොඩ්ඩකට අයින් කරලා. තාම නොපෙනෙනව වෙන්න පුළුවන් නමුත් මේ කියන කාරණාව විශ්වාස නැහැ. මතකද ගන්න. අපි උපත්ති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් මේ ලෝකෙට ආවහම ආවට පස්සේ මේ කය සම්පූර්ණ අන්තර්ගතයේ පටිඤ්ඤාපෝතිජ වායෝ කියන සතර මහා ධාතුව මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණ සිට ඇසුරු වෙනවා. ඊට පස්සේ ඉතුරු ටික ඔක්කොම අපි කියමු උපාදාය රූප කියලා මේ කයයි හිතයි කියන දෙන්න නිසා නිර්මාණය වෙච්චා. ඇත්තටම පුරුෂය පුද්ගලය කියන තැනක තියෙන්නේ ධාතු හයක්. පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවයි අවකාශ ධාතුවයි විඥාන ධාතුවයි විතරයි තියෙන්නේ. අපි කතා කරමු ඔකේ ගත්තහම මේ සතර මහා ධාතු කය ඇසුරු කරගෙන විඥානය නැත්තම් සිත ඇසුරු වෙනකොට මේ කය සවිඥානිකයි. හැඟීම් දැනීම දෙකයි. ඒ සිතේ තියෙන ගති වලට මේකේ ගහක් හැදෙනකොට අතු බෙදුනා වගේ ඇහැ කන දිවනාසේ ශරීරයේ මේ ප්‍රසාද ටිකක් හැදෙනවා. ඊට පස්සේ මේ ප්‍රසාද ටිකේ ස්වභාවය මොකද? කර්මජ රූපතේ කියන්නේ එක එක විදිහට විපාක විඳින්න පුළුවන් විදිහ අරමුණු වලල දෙන්නේ, හදලා දෙන්නේ, උපදලා දෙන්නේ. මේ ඇහෙන් විඥානය නිසා සිත නිසා නාම රූප දෙක මේ කය සවිඥානික කරලා සිතේ තියෙන ගතියට නාම රූප ටික නිසා ආයතන කියන්නේ ඒ සිතේ තියෙන නාම ධර්ම ටික තමයි ප්‍රසාද ටික හදලා ඒ ප්‍රසාද ටික ආයතන ටික නිසා රූප සද්ද ගන්ධ කියන බාහිර ආරම්භ ටික උපද්දලා සිතටම විදිහට සකස් කරලා තියෙනවා. මේ අරමුණු වල රසයේ විදිහට පුද්ගලයෙක් නෙමෙයි, තමන් නෙමෙයි, මම නෙමෙයි. මේ සිතටම අරමුණු විදිහට තියෙන ඕනකම නිසා සිතෙන්ම ආයතන ටික හදලා ආයතන ටිකෙන්ම රූප සද්දාදී අරමුණු හදලා හිතටම විදිහට සකස් කරලා තියෙනවා. දැන් අපිට මොන හරි දෙයක් කන්න ඕන වුණාම අපි මේ ලුණු කොටුවක් හදලා වගා කරලා අපිම කන්නේ නේද? කෑම බීම හදාගෙන ඒ වගේ තමන්ට ඕන විදිහ අරමුණු ගන්න ගොවි පුල තමයි ශේෂ්ත්‍රය තමයි මේ ප්‍රසාදකම. සිතෙන්ම තමන්ට ඕන ඕන විදිහ විපාක අරමුණු විඳින්න තියෙන ඕනකම නිසා ප්‍රසාද ටික හදලා. හැදුවාම ප්‍රසාද ටික චක්ක ප්‍රසාදයෙන් රූප ආයතනයක් හදලා හිතට විඳින සටහන. එතකොට හිතට රූපයක් විඳිනවා. සිතෙන්ම සෝත ප්‍රසාදය හදලා හදනවා. එයා මොකද කරන්නේ? සද්ද රූපය උපද්දලා එතකොට විඳින්න හදලා තියෙනවා. කෙනෙක් නෙමෙයි එහෙම සිද්ධි ටිකක් තියෙනවා. දැන් මෙතනදී මෙන්න මෙහෙම හම්බ වෙන මට්ටමේදී තිබුණේ සත්ව කතාවක් නෑ, පුද්ගල කතාවක් නෑ, සත්ව පුද්ගල හැඟීමක් වගේ ධර්මතාවයක් තියෙනවා. එතකොට ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සටහන් මාත්‍රයක්. දැන් මේ ඔක්කොම ධර්මතාව ටික දැන් හොඳට බලන්න චිත්තචෛසික කියන්නේ ධර්මතාවයක්. ඒ චිත්තචෛසික ටික නිසා රූපේ සවිඥානික කරලා දැන් පුද්ගලයේ ගැන විස්තර කියනවා නෙමෙයි. ඒ නාම රූප දෙක නිසා ආයතන හදලා ආයතන ටික නිසා රූපයක් හදලා අර සිතට විඳින්න මහදලා කියලා ස්කන්ධ ටිකක කෙලෙස් ටිකක දෘෂ්ටියකින් තොරව ස්කන්ධ ටිකක පවත්පත් වෙනවා. මෙහෙම සිද්ධියක් උගලන්න හිතයි ඒකම තණ්හාව නේද කියන්නේ. මේක ආහාර පැවැත්ම. ඈ සිද්දේ නාම රූප වෙලා ආයතන හැදිලා රූපාදී අරමුණු උපද්දලා ස්පර්ශ කරලා නිමිත අදින සිද්ධියක් තියෙනවා. සත්ව හැඟීම, පුද්ගල හැඟීම මුකුත් නැති අනාත්ම සිද්ධියක් තියෙනවා. කිමතුන් දැකම ඇති විශාල මුඩුගස් ඇහැපුගස් දිහා බලන්න සමහර ඒවා වියලි කාස්තක ගල් උඩින් ගිහිල්ලා මීටර් ගණන් ඈතට වතුර හොයාගෙන ගිහිල්ලා අපි බැලුවොත් එකමට හදිහට තණ්හාවකින් කරනවා වගේ. තණ්හාවකින් කරන කෙනෙක්වත් ඔච්චර උනාවෙන් කරන්නේ නැති. ඒකයි හරියට කෙනෙක් කරනවා වගේ වතුර තියෙන තැන හොයාගෙනම ගිහිල්ලා තමන්ගේ ජීවත් වෙන ආහාර ටික හොත ආහාරව හදාගන්න තියෙන හැටි ඔයගොල්ලෝ දැකලා ඇති නේද? එතකොට බලන්න මේ ආහාර ගවේෂණය කියන්නේ ධර්මතාවය. ඒ තුළනේ තණ්හාවේ කෘත්‍යයක් දකින්න එපා. ඒ වගේ සිතට ස්පර්ශයෙන් නැමැති නාම රූප දෙක තමයි ආහාර. ඒ තමන්ගේ ආහාර හොයා ගන්නවා කියන එක විඥානික කෘත්‍යයක්. එතකොට එයා ආයතන ටික හදලා ඒකෙන් රූප හදලා රූප ස්පර්ශ කරලා ඒ ස්පර්ශ නිසා ඇතිවෙන වේදනන් තමයි ජීවත් වෙන්නේ. ඒකයි නාම රූප දෙක නිසා විඥානය කියන්නේ තමන්ගේ ආයතන ටික හදාගන්න මේ ආහාරය හදාගන්න තියෙන්නේ. ඔතන ස්කන්ධ ටික ධර්මතාවය අනාත්මයි. එතකොට ඒ මට්ටමේදී ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන හැම වෙලාවෙම සතර මහා ධාතුන්ගේ උපාදාය රූපය සතර මහා ධාතුන් නිසා පවතින වර්ණ සතා මාත්‍රයක් උපාදාය රූප මාත්‍රයක් ස්කන්ධ කියන මට්ටම රූප ස්කන්ධයට අයිති ස්කන්ධයක් විතරයි ඇස් ඉදිරි පිට ඇවිල්ලා තියෙන්නේ. එබඳු රූපේ කුයි හිතෙන් විදිහ හොඳට තේරෙනවා. එතකොට දැන් මෙතන නාම රූප දෙකක වැඩසටහනක් තියෙනවා. නාම ධර්ම ටිකෙන් රූපය හැදුවේ වෙන මොකුත් හින්ද නෙමෙයි, රූපයට හදලා හින්ද නෙමෙයි, ප්‍රසාද ටික හැදී රූපය හරහා ඒ කියන්නේ ආධ්‍යාත්මික ප්‍රසාද ටික හදලා ප්‍රසාද ටික හරහා රූපාදී අරමුණු උපද්දන ඒක විදිහට උපායයි. අර බලලුලම කොච්චර බව ගන්නවා කියන්නේ ඒ වගේ කතාව වැරද්දන්නේ කරන්නේ. ඉතින් හිතට කෙලින්ම රූපාදී අරමුණු විදිහට බැරි හිතට ඕනේ රූපාදී අරමුණු විදිහට ඒක විදිහට බැරි හින්ද ප්‍රසාද ටික හදලා ප්‍රසාද ටිකේ රූපාදී අරමුණු උපන්දලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ හැම තැනකම තියෙන්නේ ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සතහ මාත්‍රයක්, කන ඉදිරි පිටට ආවේ ශබ්ද රූප මාත්‍රයක්, ගන්ධ රස මාත්‍රයක්. මේවට ද්‍රව්‍ය කාරණා නැහැ. නැවත හොයාගෙන යන්න ගැටුණු දේ විඳිනා මිසක හිතට නැවත හොයාගෙන යන්න කිසිදු නිමිත්තක් නැහැ. පුද්ගල භාවයක් පවත්වන්න නැවත නැවත සිහි කරලා ගන්න පුළුවන් කිසිදු හැකියාවක් හිතට නැහැ. මේ චක්‍රය තුල ඔන්න ඔබඳු ඇත්තකින් තමයි මේ ආයතන ටිකේ ආරම්භය. පුරාණ කර්මයක හටගත් විපාක කියලා කියන්නේ ඔය ටික. කෙනෙක්ගේ විපාකයක් නෙමෙයි, පුද්ගලයේ විපාකයක් නෙමෙයි, සත්වයේ විපාකයක් නෙමෙයි. මෙතන තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපයත්, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනා සංඥා සංකාරත්, නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විඤ්ඤාණය කියලා ආහාර චක්‍රයක් විතරමමයි. ස්කන්ධ ටිකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන මේ ස්කන්ධ ටික පිරිසිඳ නොදකින නිසා අපි කියන ගත්ත ඇස් ඉදිරිපිටට එන රූපය සිත නිසා ඇහැ හදලා ඇහැ නිසා මෙබඳු රූපයක් හදලා හිතට විඳින්න හදලා තියෙන්නේ නේද? ඒකද අපි ඇස් ඉදිරිපිටට එන රූපය වර්ණ සතහ මාත්‍රිය චිත්‍ර මාත්‍රිය නේද කියලා ඇත්ත ඇති හැටි අපි කවදාවත් ඉගෙනගෙනත් නැහැ දැකගෙනත් නැහැ දැක්කෙත් නැහැ. ඔන්නෝය ඇත්ත නොදන්නකොට නොදකින්නකොට අපේ මනසේ යෙදෙනවා ආශ්‍රව නැත්නම් උපාදානයකට ගති ටිකක්. ඔය රූපයේ ඇත්ත නොදකින්නකොට කාම ධාතුවේ නිසා කාම ආශ්‍රය යෙදෙනවා. මේ ඇත්ත නොදකින්නකොට සත්‍ය පුද්ගලයා රන් රිදී මුතු මැණික් ගෙවල් දරුවල් කියන හැඟීම් ටිකක් අපේ මනසේ ගති ටිකක් අපේ මනසේ යෙදෙනවා. ඒ ගති වලට ද්‍රව්‍ය කාරණා අයිති නැහැ. මේ හිතේ තියෙන ගතියෙන් අන්නාර පිවිසිදු ස්කන්ධ ටිකට යොමු කළාම හිතේ තියෙන ගතිය යොමු කළාම ඇසිදරි පිටට ආපේ වර්ණ සතහ මාත්‍රය මන් තුල යෙදෙනවා අත්වාද උපාදාන. මොකද්ද? රූපං අත්තතෝ සමනිපස්සති. රූපය ආත්ම වශයෙන් දකිනවා. රූපය ආත්මයි කියන හැඟීමක් මගේ තියෙනකොට දැන් හොඳට බලන්න මේ හැඟීම කියන එක හරි පුදුමයි. ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන්නේ වර්ණ සතහන් චිත්‍ර මාත්‍රයක්. පුද්ගලයේ කියන හැඟීම සිතේ යෙදේ. මේ සිතේ යෙදෙන අදහසින් මේ රූපෙ දිහා බලුවහම දැන් තේරෙන්නේ මේ රූපේ පුද්ගලයේ කියලා. දැන් පුද්ගලයා නැත්තම් දරුවා ඉපදිලා ලෙඩවිලා මහලු වෙලා මැරිලා එන දුකක් තියෙනවා නම් දුකක් විඳිනවා නම් ඔය විදිහ දුක පිළිසිඳ දකින්ද ගියොත් මම අපි අනේ අපි දුක් විඳින තැනක තියෙන්නේ මේ ස්කන්ධ ටිකකුයි ඒ ටික නොදන්නාකම නිසා සත්පුද්ගල හැඟීමක් යෙදිලා කෙලෙස්යක් යෙදිලා මේ කෙලෙස්ෙන් මේ ස්කන්ධ ටික දිහා බලලා මේ රූපය කෙනෙක් කියන අදහස නිසා දුක් විඳිනවා. එතකොට දුක ඇතිවෙන්න ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකක් නිසා නේද මේ දුක ඇතිවලා තියෙන්නේ කියන උත්තරයක් එනවා. දුක පිළිසින දකින්න ගියොත් තව පැත්තෙන් ගත්තොත් ඔතන තියෙන සත්‍ය දෙකක්. මේ ස්කන්ධ ටික අයිති දුක්ඛ සත්‍යයට. මේ ස්කන්ධ ටික නොදන්නාකම නිසා පුද්ගලික සත්‍යය කියන හැඟීමක් යෙදෙනවනේ. මේ ටික අයිති සමුදය සත්‍යයට. මේ අපිට හද දුක කියන එක ලැබෙන තැනට අපිට දුක කියලා කිව්වේ ලෝකේ දුක. ලෝකය විදින දුක. තව පැත්තෙන් ගත්තොත් තේසං තේසං සත්තානං තන්හි තන්හි සත්තනිකායේ කියලා විදින තැනක දුකක් තියෙනවනේ. සත්ත්ව පුද්ගල භාවයෙන් විදින දුකක් තියෙනවනේ. මෙන්න මේ දුක. මව බැවීමේ දුක, පියා මැරීමේ දුක, සහෝදරය සහෝදරී දුව පුතා මැරීමේ දුක කියන එක තියෙනම මේ දුක පිළිසිඳ දකින්න ගියොත් අපිට ලැබෙනවා ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකක්. තව පැත්තකින් ගත්තොත් උතන් දින සත්‍ය දෙකක්. දුක්ඛ සත්‍යය සහ සමුදය සත්‍යය. මේ දුක ඇතිකරන ආසන්නම කාරණාව සමුදය සත්‍ය කෙලෙස්. මව මැවීමේ දුක, පියා මැවීමේ දුක, සහෝදරය සහෝදරී ඥාති හිතේසින් කියලා මේ දුකක් තියෙනවා නම් දුකට ආසන්නම කාරණාව තණ්හාව නැත්නම් මේ කෙලෙස් ටික. අර ස්කන්ධ ටික නෙමෙයි. ස්කන්ධ ටික තියෙන තැනක ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා නොදකිනකම නිසා මනසේ අපේ සිතේ ආශ්‍රව හැඟීම් කියන කෙලෙස් ටික යෙදෙනවා. ඒ යෙදුණු කෙලෙස්යෙන් යෙදුණු කෙලෙසෙන් කෙලෙස් අදහසින් මේ වස්තුව දිහා බැලුවාම මට වස්තුව පෙනෙන්නේ දෘෂ්ටිය විදියට. පුද්ගලයේ කියන දෘෂ්ටියෙන් නම් රූපය දිහා බලුවේ දැන් රූපයේ පෙනෙන්නේ මගේ දෘෂ්ටියයි කියන පුද්ගලයෙන් කියලා. එතකොට මේ රූපයේ විපරිණාම වෙනකොට මගේ දෘෂ්ටියටයි විදෙන්නේ. මගේ දෘෂ්ටියනේ මම දුක් විඳින්නේ. ඒ කියන්නේ මාත් පුද්ගලයා කරන දුක, දරුවා කරන දුක. අපි ඔක මෙහෙම කියමු. දැන් මේ මෙතන තියන්නේ වතුර දින තියෙනකොට කෝපය. දැන් මේ රූපේ දකිනකොටම කෝපය කියන හැඟීම ගතිය අදහස මගේ මනසේ යෙදෙන. ඒ අදහසින් මම මේ දිහ බලුවම මට මේ වස්තුව කෝපය වගේ පෙනෙනවා. මේ වස්තුව රූපය විදුනහම විපරිණාම වුණොත් මට කෝපය කැඩුණු දුකේ දුක පිළිසිඳ දකින්න ගියොත් කෝපය කැඩිලා එන දුක පිළිසිඳ දකින්න ගියොත් මට රූපයත් මේ අදහසත් කියන දෙන්නම මේකට උදව් වෙනවා තියෙනවා. ඔන්න දැන් කෝපය කැඩුණු දුක විඳිනවා. හරි. අපි මේක දන්නේ අපි හිතාගෙන ඉන්නේ මේ කෝපය හින්ද කෝපය කැඩුණු දුකම විඳිනවා කියලා. දැන් පුංචි ළමයේ උපන්නොත් එයාට මේක දකිනකොට ඒකයි අසංකාරික සහ සසංකාරික කියන දෙකක් තියෙන කර්ම රැස් කරගන්න පුළුවන් තමන්ටත් හිතලා අනුන්ගේ මෙහෙවි. අපි දැන් එයාට මේකට නිර්මි කර්ම රැස් කරගන්න අපිත් උපකාර කරනවා. පුතේ මේ හැඩයට අපි කියන ඕකට පුතේ පීරිසිය කියලා. දැන් ඒ අදහසින් එයා මේ දිහා බලනවා. මේක විදුනහම එයාට පීරිසිය ගැන හුදුකේ. එතකොට තව පොඩි කෙනෙක් ආවොත් දැන් එයාට වෙනසක් ඇත්තේ නැහැ. මේ හැඩේ ඇස් ඉදිරියට දෙන්නේ රූපේ. අපි කියනවා පුතේ ඔය හැඩේ කියන්නේ පුටුව කියලා. දැන් පුටුව කියන හැඟීමෙන් එයා මේ දිහා බලනකොට එයාට පේන්නේ මේ වස්තුව පුටුව වගේ. දැන් මේක කැඩුණොත් එයාට පුටුව කැඩුණොත් කරන්නේ ඔබලු දන්නවද සංකල්ප මතයි රාගේ ද්වේෂේ වෙනස්කම් තියෙන ස්කන්ධ මත නෙවෙයි. ඒ හින්දා දැන් එකම වස්තුව දිහා තුන්දෙනේ තුන් ආකාරයකට බලලා දුක් විඳේ මොකක් නිසාද? ඒක දිහා බලපු විදිහට කෙනිලා නේද? එතකොට එයා පුටුව කැඩිලා හෝ කෝපය කැඩිලා හෝ පිළිසෙ කැඩිලා හෝ දුක් විඳන ඒ දුක පිළිසෙන දකින්න ගියොත් එයාට හම් වෙන පුටුව පිළිසෙ කෝපය කියන ටික මානසික සිද්ධි ටික වස්තුව කියන එක මහමුදෙන් නිර්මාණය වෙලා තියෙන රූප කියන දෙකක් හම් වෙනවා. ඔයගොල්ලෝ ප්‍රශ්නයක් ඉයේත් මේක දුක එනවද කියලා අපත දැන්දි කරනවා. ඒ වගේ ඔබලු දන්නවද එකම රූපයක් අවිඥානික එකම රූපයක් නැති වුණොත් එක්කෙනෙක් තාත්තා නැති වෙච්ච දුක් විඳිනවා. ඒ වස්තුවම අරමුණු කරගෙන පුතා නැති වෙච්ච දුක තව එක්කෙනෙක් විඳිනවා. ඒ වස්තුවම අරමුණු කරගෙන සහෝදර නැති වෙච්ච දුක තව කෙනෙක් විඳිනවා. ඒ වස්තුවම අසුරු කරගෙන මාමා නැති වෙච්ච දුක තව කෙනෙක් විඳිනවා. ඒ වස්තුවම අරමුණු කරගෙන සිය නැති වෙච්ච දුක් විඳිනවා. දැන් දුක් විඳින දුක දිහා බලනද පුතා නැති වෙන දුක බලවත් වැඩි සමහර විටක මාම නැති වෙලා යන දුකට වඩා. නමුත් එකම අරමුණේ සංකල්ප මත නෙමෙයි දුකේ අඩුවෙඩිකම තිබුණා කියන එක බලන්න. එකම වස්තුව මේ රූපේ දිහා කෙනෙක් අම්මා කියලා බැලුවා නම් කෙනෙක් අයියා කියලා බැලුවා නම් කෙනෙක් මේ පුතා කියලා බැලුවා නම් අයියා කියලා බැලුවා නම් සහෝදරය කියලා බැලුවා නම් දරුවා කියලා බැලුවා නම් මේ රූපයේ නැති විපරිණාම වුණොත් අරගෙන විඳින්නේ රූපේ විපරිණාම වෙච්ච දුක නෙමෙයි නේද? දරුවා නැති වෙච්ච සහෝදර නැති වෙච්ච අයි මේ කියලා මේ වගේ ඥාතිකම් ටිකක ඒකේ අඩුවෙඩිකම තියෙනවා නේද? එතකොට බලන්න ඒ ටික සංකල්ප මත නෙමෙයිද බැඳලා තියෙන්නේ කියලා. එකම රූපයක මත නම් තියෙන්නේ දුක සමාන වෙන්න කාටද? දුක සමාන වෙන්න. නමුත් දරුවා මැරුණා කියලා දකින කෙනාගේ දුක වැඩි, මාමා මැරුණා කියලා දකින කෙනාගේ දුක අඩුයි වෙනවා. මොකද මේකට සංකල්පයෙන් වැටීමේ කාරණාව මත. එතකොට මට මෙතෙන්දී වෙනන් දුවනකම තියෙන දුක පිළිසිඳ දකින්න ගියොත් ඔයගලන්ට හොඳට හම්බ වෙයි. අපි ලෝකේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා සහෝදරයා ඥාතීන් විදේශීන් වෙනුවෙන් යම්තා ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන ස්පර්ශ යම්තා දුක් වෙනනම් මම ලෙඩ වෙයි මහලු වෙයි මේ කියලා තමන් නිසා හෝ කියලා යම්තා දුක් වෙනනම් දුක් දිනවන මේ දුක පිළිසිඳ දැක ගන්න ගියත් ඔයගලන්ට හම්බ වෙනවා කරුණ දෙකක්. එකක් තමයි සැබවටම සැබෑවටම ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර ප්‍රත්‍යයෙන් පවතින ස්කන්ධ ටිකත් ඒ සිද්ධිය නොදන්නාකම නිසා මනසේ යෙදිච්ච ආශ්‍රව නැත්නම් කෙලෙස් කියන ගති ටිකක් මේ දෙකම එකට එකතු වෙලයි දුක කියන එක ජීවිතේට ලැබිලා තියෙන්නේ. ඒ හින්දයි සැප සැනසිල්ල කියන එක නැතිවලා තියන්නේ කියන උත්තරයක් එනවා. එතකොට දුක කියන තැනට වැටෙනවා අපි සැපයි කියන එක දුකයි කියන එක දෙකම දුකයි කියන අර්ථකින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දුක නැති කරගන්න කියලා. මොකද්ද මොන දුකද? තේසන් තේසන් සත්තානම් තම්හි තම්හි සත්තනිකායේ සත්ත්ව පුද්ගල භාවයේ වෙන දුකට මේ උත්තර සපයලා තිබුණ බුදුරජාණන් වහන්සේ. මේ ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකේ ස්කන්ධ ටික පිළිසිඳ දැකලා ඇහැ කියන්නේ මොකද්ද? ඇහෙන් කෙරෙන වැඩේ මොකද්ද කියලා බලන්න. ඇහැ කියන එක දැක්කොත් ඕගලන්ට ඒකට විස්තර ටිකක් තියි. ඇහෙන් කරන වැඩේ දැක්කොත් ඕගලන්ට තියෙන්නේ මොකද්ද? රූපය කඳලා පෙන්නන එක. රූපය කියන්නේ මොකද්ද? ඒකේ කරන වැඩේ මොකද්ද කියලා බලන්න ඕනේ. රූපය කියන්නේ වර්ණ සටහන. ඒක කළා තියෙන වැඩ මොකද? ස්පර්ශය ඇති කරලා කියන්නේ. ස්පර්ශය කියන්නේ නිදී නැති කරලා තියෙන. ඒක සිද්ධාන්ත ධර්මයක් තියෙනවා. මෙන්න මේ ස්කන්ධ ටික පිළිසිඳ දැකලා ස්කන්ධයගේ ඇත්ත තිහිදී දැකලා ස්කන්ධයන් දිහා රූපේ දිහා බලනවා නම් රූපයේ ඇත්ත ඇති හැටියේම බලන්න රූපෙට හිත කියන්නේ. ඒ දිහා බලන්න එපා රත්තරන් කියලා, රිදී කියලා, මිනිසෙක් කියලා, පුද්ගලයෙක් කියලා, සත්වයෙක් කියලා බලන්න එපා. මෙතන මේ අනාත්ම ස්කන්ධ ටික හම්බ වෙද්දී ඒකේ ඇත්ත නොදන්නාකම නිසා මානසික දෙන කෙලෙසෙක් මේව ටික පරිහරණය කරපු එකයි දුකාවි කියලා දැකලා මේ දුක නැති වෙන්න නම් සත්පුද්ගල භාවයෙන් වෙන දුක නැති වෙන්න නම් සත්පුද්ගල භාවයෙන් වෙන දුක නැති වෙන්න නම් මේ ස්කන්ධ ටික ආරම්භය කෙලෙසින්ගෙන් ආරම්භ කරන්න එපා. ආශ්‍රයෙන්ගේ මේ ස්කන්ධය පරිහරණය කරන්න එපා. නුවණකින් සම්මා දිට්ඨියෙන් මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇතිහැටි දන්නා වූ දක්නා වූ මොනකින් ස්කන්ධටික ඇසුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම කළොත් වෙන්නේ මොකද්ද? අපි දෙපැත්තක් දෙකක් කරලා හිතාගෙන හොයපු ටික එකෙන් නැති වෙනවා. මොකද්ද? දුක කියන එක නැති වෙනවා, සැප කියන එක ලැබෙනවා. නිරෝධය සාක්ෂාත් කරන්න, සමුදය දුරු කරන්න, දුකේ ඇතිවීම නැති කරන්න, දුකේ නිරෝධය ඇති කරන්න දෙකම තියෙන්නේ එකෙන් නේද? තණ්හාව නිසා දුක ඇතිවම තණ්හාව නැතිවීමේ දුක නැතිවීම. එතකොට අපි අනන්ත සංසාරේ මේ මුලට ආවේ නැති නේද? හැමදාම මේ දෙකක් දෙපැත්තට දෙකක් කරගෙන දුක අයින් කරමින් සැප ලබා ගන්න උත්සාහවත් වුණා. එපමණකින්ම තේරෙනවා අපි දුකේ උත්පත්තිය දන්නේ සැපේ උත්පත්තිය දන්නේ. දුකේ උත්පත්ති සැපේ උත්පත්ති නොදන්නා අපි දුක නැති කරන්න සැප නැති කරන්න හොයනවා, උත්සාහවත් වෙනවා. අපේ හිවීම බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහටම අර ජනපද කල්යාණ හොයනවා වගේ. ඉන්නේ කොහෙද, නම මොකද්ද, ගම මොකද්ද, බලාත මොකද්ද මොකුත් විස්තරයක් නැහැ කොහෙද යන්නේ මම මේ ජනපද කල්ගාන හොය වෙනවා එයා කොහෙද ඉන්නේ කොයි ගමේද ඉන්නේ මොකද්ද නම දන්නේ නැහැ මහණෙනි මේ පුරුෂයාගේ හැවීම නිෂ්පල නැද්ද කියලා අහනවා ඒක දන්නවා ඒ වගේ අපි මේ දුක කියන එක ආවේ කොහොමද කියලා නොදන්න අපි දුක නැති කරනවා කියලා ධර්ම උසහය නිෂ්පල නැද්ද කියලා බලන්න සැප ඇති වෙන්නේ කොහොමද කියලා හේතු හොයාගත්තේ නැති අපි සැප ලබනවා කියන එක බොරුවක් නෙමෙයිද කියන එක බලන්න බුදුරජාණන් වහන්සේ සහේතුකව පෙන්නවා සැප කියන එක ලැබුණේ දුක නැති වෙන්න දුක නැති උනේ සැප ලැබීම දෙක එකකින් උනේ එහෙනම් බලන්න ඉතින්ලා ඒක හොයාගන්න කියලා මේ දුක පිළිසින දකින්න කියන වචනේ චතුරාර්ය සත්‍යෙම අවබෝධ වෙනවා විශාල කාරණාවක් ඔකට තවත් වෙනම ගොඩ බලන්න පුළුවන් ගවම්පති කියලා සූත්‍රයක් තියෙනවා. දෙකයි ගවම්පති සූත්‍රයේ තියෙන හරියටම ඔය අර්ථය. කෙනෙක් දුක පිළිසින් දැක්ක සමුදය දුර වෙනවා. සමුදය දුර වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා මග වැටෙනවා. එක චිත්තක්ෂණේ පෙරපසු නැතුව හතර කෘත්‍යයකට වෙනවා. මේ හතරක් කියන්නේ මේ හතරක් කියන්නේ එකක්. එතකොට දැන් මට එන්න තෝරගන්න තියෙන්නේ අපි දුකයි ඔය මම කියපු ගොඩක් සරලව පොඩියට වගේ තේරෙයි නමුත් මේ දුක අයින් කරනවා සැප ලබා ගන්නවා කියන සිද්ධිය හරහා පුද්ගල භාවය සම්බන්ධ වෙලා දරුවෝ ගෙව ආදා දරුවෝ මුතුරු ආදාගෙන දරුවෝ මුතුරන්ටයි මටයි ජීවත් වෙන්නේ ගෙවල් දුකවල් හදාගෙන ගෙවල් දුකවල් වලටයි මටයි මේ ඉන්නේ ඊගාවට තව දේවල් කියලා මෙහෙම මුළු ලෝකෙටම ගිහිල්ලා තියෙන්නේ අන්තිම ස්කන්ධ ටිකේ ඉච්ච කෙලෙස් මුල් වෙලා කියලා හොඳට මතක තියාගන්න. ස්කන්ධ ටිකේත් අපේ කෙලෙස් ඉදුනහම මම වෙලා. මට ජීව ඊට පස්සේ උත්තරේ ඉන්නේ ස්කන්ධ ටික කෙලෙස් ඉදරන්නේ මම කියන තැන. තණ්හා වැඩෙනවා කියන්නේ. ඊට පස්සේ මට දුකක් නැතුව ඉන්න කියලා දරුවෝ කියන තැනකින් ඔය වැරද්ද නේද මටයි දරුවන්ටයි ජීවත් වෙන්න කියන තැනකින් gedara durak හදාගත්තා මටයි දරුවන්ටයි ජීවත් වෙන්නේ gedara pavattwa ganna hinda තව එකක් ගත්තා මටයි දරුවන්ටයි ජීවත් වෙන්න තියෙන gedarai gedara pavattwa ganna තියෙන දෙයටයි කියලා තව එකක් අරගෙන කොහොමයි අපි ජීවත් වෙන්නේ එතකොට විද්‍යාංගිර දේශනා කළා සමාධිත්‍ය මේ සංසාර ගමන මේ දුක දුක සැප සිදීමේ ගමන අවසන් කරන්ද දුක ඉපදීමේ ගමන අවසන් කරන්ද කියන එකම එක තැනයි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙන උත්තර තිබුණා නම් මේ වැරද්ද තුළු බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පහළ වුණා මෙන්න මෙච්චරමයි තියෙන්නේ කියලා පෙන්නනවා මොකද මේ දුක ඇතිවලා තියෙන හේතුව හොයාගෙන හේතුවම අයින් කරන්න වෙනවා මම කියන්නේ බඩගින්නට ටීවී බලුවට හරියන්නේ නැහැනේ නේද බඩේ තියෙන ආහාර ටික වැයවීමේ හේතුව නිසා නම් බඩේ ඉන්නේ ඒකට සින්දුවක් අහුවොත් ටීවී බලුවට හරියන්නේ නැහැ කෑමම කන්න වෙනවා ඒ වගේ ස්පන්දයි කෙලෙසුයි දෙකම නිර්මාණයේ එකතු වෙලා නම් මේ දුක ඇවිල්ලා තියෙනවා ඔය දුක අයින් වෙන්න මේ ධර්මතා දෙකම හෝ දෙකින් එකක් හෝ අයින් වෙන්න වෙනවා දෙකම අයින් කරන්න බැරි හින්දා ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දැකලා ඇත්තට හිත තබලා වැරදි දැකීම නැත්තම් කෙලෙසේ කියන ටිකෙන් අපේ මනස මුදව ගන්නවා. කෙලෙස් ටික කියනකොට රාග, ද්වේෂ, මෝහ කියන මෙන්නේ කෙලෙස් නැත්තම් ආශ්‍රෝ උපාදානය කියන මෙන්නේ ගති ටික දුරු කරනවා. මේ ගති ටික දුරු කරන්න තියෙන එකම හයිය තමයි මොකද්ද? සම්මා දිට්ඨි මේ ස්කන්ධයගේ ඇත්ත ඇති හැටි ඇස්ති දිරිපිටිට එන්නේ රූපයක් වර්ණ සටහනක් කියලා ඇත්ත ඇති හැටියමම දැක්කෝ මේ දිහා පුද්ගලයේ කියලා බලන්නේ හෝ පුද්ගලයේ කියන හැඟීමක්වත් අපි යෙදෙන්නේ නැති යෙදෙන්නේ නැහැ එහෙම වුණොත් සත්ව පුද්ගල භාවයෙන් එන දුකේ නිදහස් වෙලා නෙදෙනවා ඉස්කන්ද ටික විරිසිඳ දැකලා කෙලෙස් ටික නැති කරලා සත්ව පුද්ගල භාවයෙන් එන දුකෙන් මිදෙන එක කියනවා සෝක විශේෂ නිබ්බාන කියලා. එතකොට ඔන්න වැඩි දුක අයින් කර දුක අයින් කරගන්න ඕනේ මව් මැරීමේ දුක, පියා මැරීමේ, සහෝදරය මැරීමේ, දුව පුතා මැරීමේ දුක් ඔක්කොම ඔය ලිස්ට් එකේ තියෙනවා. ඒ ඔක්කොමයි. ඊට පස්සේ ජීවන කියන්නේ, සැප කියන්නේ මොකද්ද? දුක නැතිකමම සැප. සැප කියලා තව එකක් ගන්න එපා. ගත්තොත් අනිත් ජීවන ලෝකයේ ඒකද පරණයක් වෙනවා, විපරිණාම වෙනවා. සැප කියන එකට හොඳම නිර්වචනය තමයි මොකද්ද? නිදුක් බව. දුක් නැතිකම සැප. හැබැයි සැපයි කියලා ආයෙ විඳින්න එක ගන්න දෙපා. ඔගලන්ට ඉන්න බැරි ඔළුවක එක්කමක් හැදුනොත්, බඩේ එක්කමක් හැදුනොත් ඒක දුකක්ද සැපද? ඉන්න බැරි බඩේ එක්කමක් හැදුනා කියන මොන විදිහට ඉන්න බැහැ. එක්ක පාටම බඩේ එක්කම හොඳ වුණොත් සැපද නැද්ද? සැපද. දැන් බඩේ එක්කම හොඳ වුණා කියලා විඳින්න එකක් තියෙනවද? නැහැ. ඇත්තටම සැපක් නෙමෙයි. දුක නැතිකම සැපක් නෙමෙයි. තේරපසු තමම් බඩේ කැක්කුම අධික බඩේ කැක්කුමක් දැක්කා. ඒකේ දුකයි අධ්‍යක්ීමක් තියෙනවා. ඒ දුක සුවපත් වෙච්ච තමාව දකිනකොට තමන් සතුටක් වෙන්නේ නැද්ද? සතුටක් නෙමෙයි. බඩේ කැක්කුම හොඳ වුණා කියලා අල්ලගෙන ඉන්න දෙකක් තියෙනවා. දුක නැතිකම සබා. ඒ සැපේ නැති වෙනවා. ඒ වගේ මේ ලෝකයා මව් මැරිලා, පියා මැරිලා, දුව පුතා මැරිලා තියෙන දේවල් නැති වෙලා මේ කියලා කෑ ගහනකොට, විලාප දෙනකොට ඒ මුළු ලෝකයම එක එක ප්‍රභේද වලින් දුක් විඳින හැම දුකින්ම නිදහසම මිදුම. ඒ දුකෙන් නිදහස් වෙච්ච තමන්ව දැකීමම සැපක්. සැපක්. අන්න ඒ වගේ තැනකින් තමයි සැප කියන්නේ කියලා හඳුනගන්නේ. සැප කියන්නේ එක විදින අර්ථයකින් ගත්තොත් ඒකද දුකක් වෙනවා. විඳිනවා කියන එක නැති වෙනවා. ඒක රළු. අවේධිත සුඛ කියලා කියන්නේ විඳීමෙන් තොර සැපක් කියලා කියන්නේ. දැන් බඩේ මේක මෙච්චරවත් වටින්න මේකට දොලසියු. බඩේ එකකම හොඳ වුණා කියලා විඳින්න බැන්නේ නේද? ඔළුවේ එකකම හොඳ වුණා කියලා විඳින්නේ නැහැ. නමුත් සැපක්. විඳීමෙන් තොර සැපක් කියන්නේ. එතකොට මොකද්ද දුකේ? දුක නිරුද්ධ වීම නිසා එන සැපක් තියෙනවා. දැන් දුකෙන් නිදහස් වුණා කියලා විඳින්න තව එකක් තියෙනවා නෙමෙයි. අර අපහසුයෙන් විඳීමම විශාල සැපයක්මයි, සැනසෙල්ලක්මයි. එතකොට සැප කියන එක වෙනස් නොවෙන්න නම් දුක කියන එක නැති තැන නිදුක් බවම සැපයයි කියන අර්ථයට ගන්න, දෙකම එක තැනකට ගන්න. සැපයි දුකයි කියලා දෙක කළ දෙකක් ගන්න එපා. ගත්තොත් හැම වෙලාවෙම සැප හොයන දුක අයින් කරනවා කියන තැනකින් ඇලෙනවා දෙන්නවා කියන කෘත්‍යයක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන එකම එක සිද්ධියයි මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටිය නොදන්නා කම නිසා නොයෙක් විදිහේ කෙලෙස් ගති තමන්ගේ මනසේ යෙදිලා මේ ගති ටිකෙන් ලෝකයේ දිහා නැත්තම් තමන්ගේ මනසේ තියෙන අදහස් වලින් මේ ස්කන්ධ ටික දිහා බලලා ඇලීම ගැටීම ඇති කරගෙන ඒ නිසා දුක් විඳිනවා. දුකට හේතුව ඇලීම ගැටීම, ඇලීමට ගැටීමට හේතුව ඇලීම ගැටීම විදිහේ මනසකින් ඒ දිහා බලන එක වැරදි දැකීම. වැරදි දැකීම හේතු මේ නිවැරදි දැකීම නැතිකම කියලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ තුමා සම්මා දිට්ඨි මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දැක්කොත් ඒ දිහා බලන කෝණය වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇස් ඉදිරිපිට දෙන රූපෙ දිහා මෙච්චර කල් දුව පුතා රන් රෙදි මුතුමැණි නැත්තම් ගහ කොළ ගෙයක් දොරක් කියලා බැලුවේ. අපිට පුළුවන් නම් ඇස් ඉදිරිපිටට එන රූපය ඇත්තටම ඇස් ඉදිරිපිටට එන රූපෙක ඇත්ත මොකද්ද? සත්‍යය. ඇත්තටම ඒකේ නිම මොකද්ද? ඇස් ඉදිරිපිටට එන පරේෂණයක් වගේ. ඇස් ඉදිරිපිටට එන රූපයේ ඇත්ත මොකද්ද? ඒක කොහොමද උපන්නේ කියලා හොයාගත්තා. හැබැයි ඕක ලෝකයටම තනියම බෑ. ඒ කියන්නේ ඇස් ඉදිරිපිටට එන වර්ණ සතහනක් ඒකද ඇහැ නිසා උපද්දලා පෙනෙන එකක්, අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදිලා තියෙන්නේ කියලා මේ රූපය ගැන ඇත්තක් තියෙනවා නම් ඔය ඇත්ත හැමදාම ඇත්තක් නම් ලෝකෙට වැරදුනා. ලෝකය කියන්නේ ලෝකයට තියෙන්නම දුවෙක් පුතෙක් මිනිස්සේ ගෙයක් දොරක් නම්. එතකොට ලෝකෙ තුල සමදාම පවතින හැමදාම පැවතුම් නමුත් ලෝකයට නොපෙනෙන ලෝකයට වැහිලා තියෙන මේ සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. අමුද්‍යක් හොයාගත්තේ නැහැ. අපිට රත්තරන් රිදී මිනිස්සු කෙනිනවා කියලා දැනක රූප පෙන්නකොට මිනිස්සුන්ගේ රූපයක් ගහක රූපයක් විදරක රූපයක් විච්ඡේද රූපයක් කියලා රූපේ එක එක විදිහට අපිට හම්බ වෙනකොට පෙනෙනකොට අපිට කෙනෙන තැනක පවතින ඇත්ත නැත්ද දැක්කා. ඔන්න ඔය ඇත්ත දැක්කහම තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ ඇසිවිලි පිළිගෙන රූපේ ඇත්ත මෙන්න මේකයි. එහෙනම් මෙහෙම ඇත්තක් පෙනෙද්දී ඒ ඇත්ත නොදන්නාකම නිසා මනසේ යෙදිච්ච ගති ටිකක් කියලා බුදුරජාණන් වහන්සේට පුබ්බි අනුසුතේ සුදන්නසු තේර නොයසු විරු ධර්මයක් පහළ වුණා. මේ ස්කන්ධ ටික මේක දුක මේක සමුදය කියන මේ පිළිසි කියන ඊට පස්සේ මේ දුක ඇති වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. හැම වෙලාවෙම බලන්න දුක ඇති වෙච්ච හේතුව පනවලා තියෙන්නේ මේ ස්කන්ධ ටික නෙමෙයි කෙලෙසකින්. ඊට පස්සේ ඕගොල්ලෝ පිළිගන්නවා නම් නිවන නිරෝධය කියන එක හැම වෙලෙම පනවලා තියෙන්නේ ওই දුක් නැතිකම හැම වෙලෙම පනවලා තියෙන්නේ බලන්න මොකද කියේ කෙලෙසේ නැතිකමම රාගක්ඛය දේශක්ඛය මෝහක්ඛය නිබ්බාන නැත්තම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන මාර්ග ඵල පනවලා තියෙන්නේ මොකද කියලා බලන්න කෙලස් ටික මොකද ඔච්චරයි කරන්න පුළුවන්. ලෝකය හෝ ලෝකෝත්තර කියන ධර්මතා දෙකට මේ එකම රූපය ලෝකේ හදනවද ලෝකෙන් ඈතර කරනවද කියන සිද්ධිය හදලා තියෙන්නේ කෙලස්ටික මත. එකම රූපයේ ඇසිදිලි පිටට එන එකම රූපේ ඒ රූපයේ පදපේ එකම ඇහැ. මේ ටිකේ ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය නොදන්නකොට නොදකින්කොට කෙලස්ටිකක් ඇති කළ ලෝකය හදලා ඇති. ලෝකය හැදුවාම මොන වගේද කියන්නේ අපි වගේ. එතකොට නිකුත් පේන්නේ ස්කන්ධ කතාව කෙලස් කතාවක් නෑ කෙලින්ම පුද්ගලයමයි. සත්‍යයමයි රාග රීති මුතු මැණික්මයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒ ඔස්සේම දුනෝ කියන එක නවත්තන්න බෑ. ඊට පස්සේ මේ ස්කන්ධ ටික ඇහත් ඇස් ඉදිරිපිට යන රූපය ඒක හැදුනේ කොහොමද කියලා ඇත්ත ඇති හැටියම තිබුණොත් දන්නවා නම් දකින්නවා නම් ඒකේ ස්වභාවය මොකද? මේ ලෝකේ නිරුද්ධ වෙනවා. ලෝක නිරෝධය. තණ්හාවගේ නැති කිරීම. කෙලෙසෙක නැති කිරීම. අර ඇත්ත දකින්නකොට මේ කෙලෙස පිටත. එතකොට එකම රූපයේ පිරිසිඳ නොදකින්න කම නිසා කෙලෙස් ටික හදාගෙන දුක් විඳින එකත් එකම රූපයේ පිරිසිඳ දැකීමෙන් ඇත්ත ඇති හැටි දැකීම සම්මා දිට්ඨි කෙලෙස් ටික නැති වෙලා දුක නැති වෙනවා කියන එක. මේක නිර්මාණය වෙනවා. එතකොට මුදින්ද මට මතක් කරගන්න තියෙන තුන මේක ඇත්තටම විහිළුවක් ඉස්සෙල්ලමත් මේ අනන්ත අපරිමාණ සංසාරික මේ ඇත්ත නොදන්නාකම නිසා මේ ඇත්ත නොදන්නාකම නිසා අපි ආපු ගමන සුළුපටු නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ගලට වැඩි. මේකෙන් කියන්නේ ඒක සිහි කළානේ පස්චත්තාප වෙන්න කියන එක නෙමෙයි. උඹලා ඇස් දෙක නොපෙනෙන කම නිසා උඹලගේ කෙලෙසි නිසා උඹලා දුක් විඳ මෙච්චර කියන එකක් පෙන්නන්න දෙන්නේ. කන බුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහර ඇට ඇටෙන් දුවන යුක්ත රූපයක් තව පැත්තෙන් ගත්තහම ඇස් ඉදිරිපිට වර්ණ සටහන් මාත්‍රයක් එද්දී අපේ හිතේ තියෙන ගති තේරුම් ගන්න දරුව මවමල දුකට අඬපු කන්නේ සතර මහා සාගර දෙකට වෙනවා. මම ඔස්ට්‍රේලියා දිගලත් කිව්වා ඔකට මම අර හොඳ උපමාවක් කිව්වේ මගේ ජීවිතේම කියන්නේ දැන් පවුලේ කිරිමි ළමයි තියෙන්නේ අයියයි මා විතරයි. අයියා හදිසියෙන් නරුණා අවුරුදු 29දී. එතකොට දැන් අම්මා අම්මල කොහොමද දරුවන්ට ආදරේ ඉන්නේ? හරි ගොඩක් ආදරේ. දැන් මම දන්නවා අම්මට ඔබ කිදෙන්නේ නැති එක අම්ම ගොඩක් අඬයි. ඒ ගොඩක් මනස් අහලා තියෙනවා මනස් කියලා තියෙනවා. අයියගේ මිනිහගෙන් ඉස්සෙල්ලා මම පැවිදි වෙලා එතකොට අයියගේ මිනිහගෙන් ඉස්සෙල්ලා මම අම්මට කතා කළා. මෙච්චර කල් මම බණ කියලා දීලා තියෙනවා බණ භාවනා කරන හැටි කියලා දීලා තියෙනවා. මට පුළුවන් විදිහට මම සලකලා තියෙනවා. අම්මා මං වෙන්නේ දැන් ඔය අයියා වෙනම රැගෙන කිව්වා නම් කරන්නේ මං වෙනුවෙන් මට ආදරෙන් එක දෙයක් අම්ම කරන්න කරන්න පුළුවන් අයියාගේ මුනේ දෙනවොත් අම්මා අඬන්නේ එපා කියලා මම කියන්නේ අම්මා අඬන්නේ එපා කියන්නේ ගන්න එක තවත් වෙන අම්මා වුණ නම් අඬන්නේ හැබැයි මම කියන දේ කරා කිව්වා මිනිහේ දිනල්ලා තිබ්බහම ඒ මිනිහ දිහා බලලා ඇස් දෙකෙන් ඒ රූපය දිහා බලලා අම්මා පොඩ්ඩක් හිතන්නේ මං දරුවා මරණ කියලා අඬනවා මරණ කියන්නේ මේ රූපේ තියෙන හැමද මස්ද ලේද නහරද ඇටද ඇට මිදුලද නැත්නම් මේ ලෑලි පෙට්ටියේද සවු සුදු කඩදාසි ටිකද මේ බැනර් ටිකද පොතන තියෙන මරණයකට ගාව අඬන්නේ කියලා ටිකක් හිතන්නේ කියලා කිව්වා. කියලා අප තවත් පොඩි වැඩක් අම්ම කරන්න මම ඕනේ. ඔය මිනිහ දිහාම බලාගෙන බලාගෙන ඇස් දෙකේ මිනිහ දිහා බලාගෙන සියලු ශක්තිය නිදුක්කත්ව නිරෝගීත්ව සුවපත්ත්ව කියලා හිතන්නේ. නැත්තම් මේ රූපේ මිනිහ හැදෙතින් තන රූපේ තියෙන පටිඝාපෝ චිත්තෝ වායෝ කියන සතර මහා ධාතුවේ නේද කියලා හිතන්නේ. හිතල අම්මගේ මනස දිහා බලන්න පුළුවන්. හිත දිහා බලන්න පුළුවන් දුකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඊට පස්සේ ඒ හිතන ක්‍රමී නතර කරලා ඔය මිනිහ දිහා බලාගෙන අනේ මගේ දරුවා නේද මෙරුණා ඉන්නේ මේ දරුවට මම කිවි දෙන්නේ එහෙම නේද දරුවෝ වැහැදුවේ මෙහෙම නේද කියලා ටිකක් හිතන්න කිව්වා. හිතල මනස දිහා බලන්න කිව්වා. එතකොට දුක ඇවිල්ලා තියෙන හැටි එන හැටි. එතකොට අම්මට තේරෙයි දුක එන විදිහේ හිතන හින්දාමට දුක ඇවිල්ලා තියෙනවා මිසක පෙනෙන දේ දුක ඇවිල්ලා තියෙනවා නෙමෙයි නේද? දුක නොවන විදිහට හිතුවහම නොවන විදිහට හිතුව නිසා දුක නැවිල්ලා තියෙනවා මිසක ඒ රූප නිසා නෙමෙයි නේද කියලා තේරෙයි. මම කියනවා නම් මම ඒක කරන්නේ ඇත්තටම අයියාගේ මේ ජීවිත සැබෑම සිද්ධිය. අයියාගේ මරණයක් දැනලා මෙහෙ තිබ්බා. අම්මා හිතේ ඉතින් ඒක දෙනවා ගොඩාක් වෙනවා. ඉතින් ඒක ඉතින් ඔක්කොම කළාලු. කළාම දැන් අම්මා කියනවා දැන් මේකේ පඩේ ආපු තීතු වගේ සතර මහා ධාතුන් මේ දෙහැදිලා තියෙනවා. මේක මනසේ කිසි ගතියක් නැහැ. ඒක දුකක් නැහැ. අන්නමගේ දරුවා නේද නැරිලා මම නැරිලා ඉන්නේ මේ දරුවා તો මම කිවිදුනේ මම ආගේ දුක් කරගෙන කිවිදුනේ මෙහෙමයි කියලා සිහිකරන ගත්තොත් වැළවගේ ආවලු පප්පෝ කිච්චිලා යන්න ආවා කියලා කියන දෙවිලේ ඇඬ ඇඬුවා කියලා. එතකොට ඇඬනකොට අපට මතකම මං කියලා දුන්නත් එහෙනම් මම අඬන්නේ ඇඬෙන විදියට සිතුවිලි සිහි කරලා හිතලා මගේම සිතුවිලි වලට විසක ඉදිරියෙන් තියෙන රූපෙට නෙමෙයි නේද කියලා අපට හිතුණා. හිතලා අම්මා ඒ විදිහේ ඉඳලා තමන් හිතේ දුක හිතෙන්නේ නැති විදිහට හිතා හිතා කියලා. ඉතින් අනිත් ඔක්කොටම වඩා අයියාගේ මරණ කටයුතු කළා පාසකොලේ තියෙන ඉගෙනුණු තමයි හොඳට ඒක අම්මා අර පරණ පුරුද්දක දරුවා කියලා ටක් ගාලා හිතෙනවා. හිතනකොටම ටක් ගාලා සිනවන නෑ මේ මගේ හිතටම හිතෙන්නේ. ඕකට ඔස්සේ ගියොත් මගේ මමම හිතින් නිසා මට දුක එන්නේ කියලා හිතුණා. කියලා මට පස්සේ හරියට පිළිගන්නවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වෙන කිමක් ඕනේ දරු දුකේ මා වේරුවට උගහන්සට සිද්ධ වෙනවා. එතකොට දරු දුක කියන එක ඇවිල්ලා තියෙන ස්කන්ධය මතද මානසිකෝද කියන එක ඔගොල්ලෝ හිතන්නේ. අපිට හිතේ නැත්තම් ඔගොල්ලෝ මම කියු මගේ ජීවිතයේ ආයුධ සිද්ධියක් අම්මා ඉන්නව මම නාලා බලන්න වෙලාවකදී නැත්තම් මේක කළ බලන්න පුළුවන් එකක් ඕගොල්ලන්ට. ඕගොල්ලන්ගේ ඥාතිවරේ කවුරුරි හම්බ වුණොත් ඔය සිද්ධිය කරලා තමයි මනස දිහා සීකල බලන්න. එයා ඒ ආශ්‍රෝ වලට අනුව ටිකක් හොඳට හිතන්න. දරුවෙක් නම් දරුවල් ගමන්ට ලඟ වෙච්ච හැටි, කවක හැටි, කෝක හැටි, එතකොට නින්දර වගේ පිච්චීගෙන එන හැටි. එහෙම හිතන්න නැතුව ඒ රූපෙ දිහා බලන්න. ඇත්තට මේ රූපෙ තියෙන කිසිම නැත්තම් පටියා පොතේ දෝ වායෝ නේද කියලා ඒ රූපෙ දිහා බලාගෙන හිතද්දී හිතනකොට තමන්ගේ මනස ඇතුළේ ගන්නවා. හොඳට තේරෙයි තමන්ට ජීවිතේ පුච්චගෙන එන පැත්ත සහ නිවෙන පැත්ත තමන්ගේ මනසම උපදින විතර්ක මත මිසක බාහිර වස්තු මත නෙමෙයි කියලා. ඒකයි දැන් දරුවා මැරීමෙන් එන දුක පිළිසිඳ දකින්න ගියා නම් ඒ අම්මා විඳපු දුක අපිට හම්බ වෙනවා ස්කන්ධ ටිකක් සහ ඇතිදිලි ප්‍රාපු රූපෙකුත්. ඒ රූපෙට මගේ දරුවා නේද දරුවා මැරුණ මෙහෙමයි නේද කියලා හිතින් හිතපු කෙලෙස් සාගත විතර්ක ටික. ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි දෙකම එකතු වෙලා තමයි ඒ අම්මා දරුවෙක් විඳලා තියෙන්නේ. එතකොට බැරි වෙලා ඇස් ඉදිරිපිටේනේ රූපේ මේක වර්ණ සටහන් මාත්‍රයක් අවිද්‍යා කර්මයෙන් ඉන්නේ හැදිනේ නේද කියලා හිතුවොත් හිතන්න ගත්තොත් ලෝකය මරණයයි කියන මේ රූපේ හම්බ වෙන්නේ රූපෙක තියෙන ඇත්ත හිතන්න ගත්තොත් උගල හිතනවාද දරුදුකුනේ ඉන්නේ විදිහ කියලා මානසික උපදී කියලා මේ පෙනෙන රූපේ දරුවා නම් දරුදුකේන සිද්ධියක් නම් මරණයක් නම් මොන විදිහට හිතුවත් රූපේ නිසා දුක එනවා නම් මොන විදිහට හිතුවත් දුක එනවා නේද? රූපේ නිසා දුක එනවා නම් දරුවා කියලා හිතුවත් නැත්නම් දැන් ඉදිකට්ටකින් ඇන්නොත් කයට මොන විදිහට හිතුවත් දුක් වේදනාව වෙනවමනේ. අන්න ඒක පිළිගත් එකටේ දුක් වේදනාව වොන්න අයිති ස්කන්ධය. අර ජරා මරණ ශෝක පරිදේ දුක් දොම්නස් කියන මේ විවිධ දුක්ติก ඉදිකට්ටකින් කයට එන්නහම ඇන්නවා වගේ දුක් වේදනාවකින් දැනෙන ගැටේ දෝමනස්යක් කරා එන දුක පොයටක තියෙනවා. එතකොට මම මෙතන මතක් කළේ ඇත්තටම ජීවිතේ දුක අයින් කරගන්න සුළු කාරණාවක් තියෙනවා. ඔය ටික තේරුම් ගත්තොත් ජරා මරණ දුක මේ ජීවිතේ මරණය පස්සේ නෙමෙයි මේ ජීවිතේ මෙතන ගොල්ලෝ. නමුත් ඕගොල්ලෝ හිතනවාද ඔය ටික කියලා දුන්න නැත්තම් ඕගොල්ලන් බලන්න ඇහක් හදලා දුන්න නැත්තම් ඒ රූපෙ දිහා ඕගොල්ලෝ මරණය කියන අදහසින්මයි ඕගොල්ලෝ බලන්නේ. බලලා මරණයකටම ඕගොල්ලෝ අඬනවා මිස කවදාවත් ඕකෙ මිදෙන්න ඕගොල්ලෝ දන්නේ නැහැ. මේ මරණ දුකක් අපි විඳින්නේ ලෝකය විඳින්නේ ස්කන්ධය නොදන්නාකම නිසා මානසික දෙන ගතියෙන් කෙලෙසින් මේ දිහා බලලා තමන්ගේම අදහසටයි තමන් දුක් විඳින්නේ නේද කියන කාරණාව හීනකින්වත් ලෝකය දකින්නේ. ඒකයි දුක පිළිසින්ද දකින්න ගියොත් ලෝකයට හම්බ වෙනවා වෙන මොකුත් නෙමෙයි අපි දුක් විඳින්නේ අපේ කෙලෙසේ. දුක උපදින විදිහට දුක උපද්දවාගෙනයි අපි දුක් විඳින්නේ කියන සිද්ධියක් නිර්මාණය වෙනවා. ඉතින් මෙතෙන් මට මතක් කරන්න තියෙන්නේ නිවන කියලා මොකෝ සංකල්පම වාගන්න එපා. මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති හැටි දැකලා ඒව දිහා බලන වැරදි අදහස් මනසෙන් ආරෝපණය කරගෙන ඒ ආරෝපණය කරගත්ත වැරදි අදහස් වලින් මේ වස්තු දිහා බලලා දුක් විඳිනවා විඳින්න එපා කියන කාරණාව. අපි දුක අයින් කරන්න කියලා භෞතික කොච්චර දේවල් කිව්වත් වැඩක් නැහැ. දුක රැස් කළා තියෙන මනසෙන් සැප ලබන්න කියලා කොච්චර භෞතික දේවල් එකතු කිව්වත් වැඩක් නැහැ. සැප කියන එක අපිට ලැබුණා තියෙන මනසින්. ඒ නිසා භෞතිකයේ කියන සිද්ධියේ ඇත්ත දැකලා දුක අයින් වෙන සැප ලැබෙන විදිහට හිත හසුරව ගන්න. මේ හිත හදාගෙන මුතුළුන් ඕගලගේ ජීවිතේ එක දෙයක්. කය කෙලවර කොට ජීවිතයේ කෙලවර කොට ඇති දුක විතරක් ඉතුරු කරලා අනිත් හැම දුකෙන්ම ඕගලම මුදවන්න. කයේට කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති දුක විතරක් නිදින තැනට අනිත් හැම දුකෙන්ම නිදුණු තැනට කියන සෝල්ක විශේෂණ නිබ්බාන කියලා නාතමාස් කියලා. කය කෙලවර කොට ඇති කයෙන් පමණක් නිදින දුකෙන් නිදින තැනට කියනවා අනුපදිසේස පරිනිර්වාණය කියලා පිරුණම් පානවා කියලා. ඉස්සෙල්ලාම ස්කන්ධ ටිකේ ඇත්ත දන්න දකින තැනට හිත තබලා නුවණ තබලා ජීවිතයේ එතෙන්ට අරගෙන එතන ඇත්ත දැකලා කෙලෙසුන්ගේ විඳින දුක නිදෙන්න. ඔකට කියන ක්ලේශ පරිනිර්වාණය කියලා. කෙලෙසුන්ගේ නිදුණු කෙනාට මේ ස්කන්ධයන්ගේ නැතිවීම වරණ වෙන්නේ නිවන වෙනවා. කෙලෙස් තියෙනකොට මේ ස්කන්ධයන්ගේ නැතිවීම නිවන නෙමෙයි මරණය වෙනවා. ඇයි? කෙලෙස් තියෙද්දි මේ ස්කන්ධය නැති වුණොත් නැවත කෙලෙසයෙන් ස්කන්ධයක් හදන නිසා ඒ ඇතිවීමට සාපේක්ෂව මේක නැතිවීමක් විසක මරණයක් විසක නිරෝධයක් නෙවි. මේ ස්කන්ධය තියෙද්දි කෙලෙස් ටික නැති වුණොත් ඒ කෙලෙස් ටික නැති වෙච්ච නිසා නැවත ස්කන්ධය හදන්නේ නැහැ. ස්කන්ධයන්ගේ උපත්තියක් නැහැ. ඒ නිසා මේකට කියන්නේ නිවීම කියලා. මම කියන එක තේරෙනවද දන්නේ මට කතා කරන්න කියන්න තියෙන එකම දේ නිවන කියලා හිස් බව සංඥා සංකල්ප මවා ගන්න එපා. මේ ඇහැට තෙන්නේ ඇස් ඉදිරි පිටට එන රූපය ඇත්ත ඇති හැටි දැකපු දවසට ඕගොල්ලෝ ඉන්නේ ශුන්‍යතාවයක. සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය, ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස්යෙන් ශුන්‍ය, ගෙවල් දොරල් යාන වාහන වලින් සිංහ ලෝකයෙන්ම මිදුන සිංහට දර්ශනයක් නිර්මාණය වෙනවා. එදාට තමන් කියලාවත් එකක් නැහැ. ඔගලන්ට හිතයි මම ඉන්නවා අපි ඉද්දි ලෝකයේ සිංහය කියලා තමන් කියනකොට. තමන් අපි කියන්නේද මේ හැඟීම කෙලෙසයක්. මම කියන ගතියට කියන්නේ කෙලෙසයක් මානෙක. අස්මිමානෙ මම වෙමි කියන මේ හැඟීම අස්මිමානෙ කියන කෙලෙසයි. ඉතින් මේ ආධ්‍යාත්මික බාහිර වස්තුන් පිළිසින් දැක්කහම මේ කෙරවලට යනකොට ආධ්‍යාත්මික බාහිර දෙපත්ත කම්බුනේ. ඇහැට හම්බෙන රූප කනට හම්බෙන ශබ්ද නාසයට හම්බෙන ගන්ධ දිවට හම්බෙන රස කයට හම්බෙන ස්පර්ශේ සිතට දෙන ධර්ම ආරම්භක මේ ස්පර්ශ ආයතන හයට හම්බෙන ආරම්භකදී ඇත්ත ඇතිහැටි දකින්න. ඇත්ත ඇතිහැටි දැක්කහම ආශ්‍රමය කෙලෙසද නිදනවා නිදුනහම නිදුක නිදහසේ. එතකොට මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇතිහැටි දකින්නේ කොහොමද කියන එක මට දැන් කියන්නද. ඇත්තට මේක තමයි මන අහනවා කියලා අපි ඉගෙන ගන්න තියෙන්නේ. ස්කන්ධය කියන්නේ මොකද්ද, ධාතු කියන්නේ මොකද්ද, ආයතන කියන්නේ මොකද්ද කියලා එතකොට තමයි විද්‍යාවෙන් බුද්ධ දේශනා ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්න වෙන්නේ. ඒ ඇත්ත ඉගෙන ගන්න. ඊට පස්සේ ඉගෙන මට මතක් කරගන්න තියෙන්නේ ඔන්න ඔය ඇත්ත දකින්න දැනට මනස ගන්න ඕනේ. මනස ගත්තාම අර ආශ්‍රව කෙලස් යෙදෙන්නේ දුක නිදහස. ඒ ඇත්ත ඇතිහැටි දකින්න දැනට මනස ගන්න තමයි සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් තියෙන්නේ. ඔගොල්ලෝ සීලයක පිළිපදව සමතකම තහනකින් හිත වඩන්නේ නිතරම නුවණින් යුක්ත සත්ත්ව පුද්ගල භාවයෙන් නිදෙන විදිහට නාම රූප ධර්මතාවයක් තියෙන්නේ කියලා දකින්න විදිහට. නැත්තම් යම් අරමුණක් මෙනෙහි කරනකොට උපං අකුසල ධර්ම දුරු වේ නම් නූපං අකුසල ධර්ම නූපදී නම් උපං කුසල ධර්ම වැඩේ නම් නූපං කුසල ධර්ම උපදී නම් ඒ විදිහට අතර ඉරියව්වේම හිත හිතන්න. භාවනාව කියලා මුකුත් එපා උගලන්ට. භාවනාව කියලා බුදුහන් උගන්වලා නැහැ අස් දෙක වහගෙන ඉන්න එක. බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ සසර ගෙවෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් වගතන එක. බුදුහාමුදුරු ලෝකෙ පහළ වුණේ සසර ගෙවෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හොයලා දෙන්න. මොකද ලෝකයා ජීවත් වෙන ක්‍රමය වැරදි, ජීවත් වෙන ක්‍රමය තමයි සසරට යන්නේ කියලා දැකලා. ඒ හින්දා සසර ගෙවෙන විදිහට ජීවත් වෙන්න කියලා කිව්ව ජීවත් වෙන කියන්නේ අස් දෙක වහගෙන අස් දෙක බෙදගෙන එක තැනක ඉඳගෙන ඉන්න එකද? ජීවත් වෙනවා කියන්නේ උදේට වැඩට යනවා, බස් එකේ හරි වැඩ කටයුතු කරනවා, වෙදි පෙදි පොහොතනවා, ගෙවල් අතු ගන්නවා, ඌයනවා, පිහනවා, ළමයාගේ ස්කූලෙට යනවා, නාවනවා. ඔය වගේ තමයි ජීවත් වෙනවා කියන්නේ. එතකොට ඕගොල්ලන්ගේ දක්ෂ අදක්ෂකම් මත අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් පුළුවන් තරම් ඕගොල්ලෝ ජීවත් වෙන උත්සාහවත් වෙන ධර්ම කොහොමද? භාවනාවකින් කොහොමද? ඔබලන්ටම තේරෙනවා යම් චිත්තවිල්ලක් හිතනකොට උපන් අකුසලයක් තියෙනවා නම් ඒක දුරු වෙලා නූපන් අකුසලයේ නූපදී නම් උපන් කුසලයක් තියෙනවා නම් ඒක දියුණු වෙනවා නූපන් කුසලයක් උපදිනවා නම් ඔන්න ඔය විදිහට හිතන ක්‍රමයට කියනවා යෝනිසෝ මනසකාරය කියලා. මෙන්න මේ විදිහට හතර ඉරියව්වෙම හිතන්න හුරු වෙන්න මොනවා හර්ධයක් හිතන්න හුරු වෙන්න. ඊට අමතරව ඉඳ ලැබෙන වෙලාවක් තිබුණොත් එක තැනක ඉඳගෙන දැඩි චිත්ත සමතය කියන භාවනාවකුත් කරන්න. ආරාමවල තත්ත්වය හරි මෛත්‍රිය හරි. ඊට අමතරව කය වචන දෙක පුළුවන් තරම් සංවර කරගන්න. කය වචන දෙක සංවර කරගන්න ඉඳ ලැබෙන වෙලාවක භාවනාවක් කියලා හිත වඩන්න කරන්න. ඒ දෙකම බැරි වුණා. යෝනිසෝ මනසිකාරය කියන එක ඉඳ ගන්න හරියට උපං ආශ්‍රව ධර්ම ගෙවෙන නූපං ආශ්‍රව ධර්ම නූපදී. තව තැනකින් ගත්තොත් උපං අකුසල ධර්ම ගෙවෙන නූපං අකුසල ධර්ම නූපදී විදියට උපං කුසල් වැඩෙන නූපං කුසල් උපදින විදියට හිත හිතා ඉන්නවා නම් කෙනෙක් ඔච්චරයි කරන්නේ. හැම වෙලාවෙම මොහොම කර 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 හිටියොත් කිසිම අපහසුකම් තොරව අමාරුකම් තොරව ඉස්සෙල්ලා කරන දේ ගන්නවද? අපි මුකුත් කරන්න යන්න එපා. ධර්මයේ තියෙන එකට ධර්මයෙන් කරයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධර්මය රකින්න ධර්මය රැකේ. ඔගොලු ධර්මය රකින්න ඔය ටික මනස කර කර ඉන්න. ඒ ධර්මයෙන් කරන වැඩේ ගැන ඔගොලු හිතන්න යන්න එපා. ඕගොල්ලෝ රකියේ මොකද්ද? ඇලෙන අරමුණේ ඇලීම අඩු කරයි යා. ගැටෙන අරමුණේ ගැටීම අඩු කරයි. හාමුදුරුවෝ මට තරහ යනවා, මේකට මොකද්ද කරන්න ඕනේ? මට හැම දෙයකටම ආස හිතෙනවා, ඒකට මොකද්ද කරන්න? ඕගොල්ලෝ ඒවට කරන්න ප්‍රතිකර්ම කරන්න කියලා හැදුවා හදනවා. නමුත් ඕගොල්ලෝ කරන්න ඕනේ කරලා නැහැ. ඕගොල්ලෝ ධර්මයේ රැකෙන මේක ධර්මයෙන් කරන්න ඕනේ එක. ඇලෙන එක අඩු කරන එක, ගැටෙන එක අඩු කරන එක ධර්මයෙන් කරන්න ඕනේ එක. ඒක ඕගොල්ලෝ කරන්න යා ඒ ගියා ධර්මයේ කියන එක ජීවිතේ උදා ගන්න නැතුව අර වගේ එක කරන්න හැදුවා කියලා කරන්න බෑ. ඒක තේරුම් ගන්න. ඕගොල්ලෝ නිතරම ධර්මයේ කියන්නේ ඇලෙන අරමුණේ ඇලීම අඩු කරයි, ගැටෙන අරමුණේ ගැටීම අඩු කරයි, බැඳෙන අරමුණේ බැඳීම අඩු කරයි, ප්‍රවටන අරමුණේ මෝහය අඩු කරයි, රාග දේශ මෝහ අඩු කරයි. ඕගොල්ලෝ දන්නේම නැතුව දරුවා රත්තරන් රිදි මුතු මැණික් කියලා මේක බදා ගන්න ගැති හිතේ අඩුයි. එහෙම ටික ටික අඩු වෙලා ධාහිරට නැඹුරු වෙලා තියෙන මනස අනුක්‍රමයෙන් ටිකෙන් ටික තමන්ගේ පැත්තටම නැඹුරු වෙනවා. එදාට ඔයගලන්ට පුළුවන් මේ අසීගිරිට එන වස්තුගේ ඇත්ත ඇති හැටි දකින්න. අපහසුකම්තරු දැක්කහම කවුරුවත් කිව්ව හින්දා නෙමෙයි මේ දිහා බලන්නේ, ඇත්තටම අසීගිරිට ඉන්න වර්ණ සටහන ඒකද ඇහෙන් බලපු නිසාම පේනවා නේද කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා හින්දාවත් ඔයගලන්ට පේන රූපය ඇත්ත. මේ ඇහැට පෙන රූපය අර්ථය බුද්ධිලෙක් කියලා බලන එක මොනතරම් වැරදිද කියන එකත් තේරෙනවා. බලනවා කියන ගතිතික කෙලෙස්තික නැති වෙන්නේ ඉබේම. ඇත්ත දකිනකොට ඇත්ත දැකලා මේ වැරදි දර්ශනය ආශ්‍රය කියන ටික දිගුවලා දුකෙන් නිදහස් වෙයි. මම දුකෙන් මිදුණා කියන උත්තරේ තනතම පහළ වෙනවා. මට මත්තේ කටයුත්තක් නැහැ කියන උත්තරෙත් තියෙනවා. ඒ තැන දක්වාම ඔගොල්ලෝ දේනවා, ඔගොල්ලෝ අරගෙන යනවා. ගොඩාක් තව මේ අහපු දර්ශනයේ දුක සහ දුක ඇතිවීම, දුක නැතිවීම සහ නැතිවීම කියන ටික දැන් අහගත්ත පැත්තකින් තියන්න. දැන් ඔයගොල්ලෝ කරන්න මොකද්ද? සීලේ කයවතෙන් දෙක සංවර කරගන්න, ඉඳ ලැබෙන විලාවක චිත්ත සමතය කරගන්න. හැම විලාවකම යෝනිසෝමනසිකාරයෙන් අර ධර්මතා දෙකත් දැයිනවා. යෝනිසෝමනසිකාරය කියන එක නේද? අමතක වැඩ කටයුතු නිසා, හුරු නොකළ බව නිසා අමතක වෙලා යන්න පුළුවන්. ආයෙත් මතක් කරලා ගන්නවා, ආයෙත් අමතක වෙලා යනවා, ආයෙත් මතක් කරලා ගන්නවා. මොකද්ද යෝනිසෝමනසිකාරය කියමු? අනන්තයි න්‍යාය. ඒ කියන්නේ සියලු සත්‍ය නිදුක් වේවා, නිරෝගී සුවපත් වේවා කියලා හිත හිතා ඉඳක් තුනවා. ඈ කය අසුභය බල බල ඉඳක් තුනවා. අනේ මේ සසර දුකයි නැති කික හිත හිතා ඉඳක් තුනවා. අනේ උදේට දවල්ට හඳුනන රැයට හඳුනන මේ හනුවා බොනවා මේ උච්චමනේ මේක ඇති ජීවිතයේ හැරේ මොකද්ද කියලා ඔහොම නිකන් හිතුවා. මේකත් යෝනිසෝමනසිකාරය කියලා කියනවා. මේ වගේ මේ හැම දෙයක්ම අනිත්‍යයි නේද, දුකයි නේද කියලා භවයට කලකිරුණෙක් විරාග ස්වභාවය හිතන්න හුරු වෙන ලෝකය දකින විදිහට මතන අර කාර්යකම අර ශෝකේක මෙහෙම මෙහෙම වටිනාකමක් තියෙනවා කියලා අර ආස්වාදයක ලෝකෙ බලන්න දෙපා. හැම වෙලාවෙම ආස්වාදයකින් බලනවා කියනකොට බලන්න හැම වෙලෙම නූපන් අකුසල උපදිත උපන් අකුසල වැදෙන විදිහයි ඒක තියෙන්නේ. හැම වෙලේම අනිත් පැත්තට ගන්න හිතන්න හුරු වෙන එක යන ගමන වැඩට සමහරට ඕගොල්ලෝ වැඩට එනවා බස් එකේ බය ගන්න, කාර්කේ බය ගන්න. ඒක දිත් ඇසුහගෙන ඉන්න එපා. වටපිටාවේ කියන දේ උදව් කරගන්න. උඹන්ට කම්මැලි හිතේ. ඇත්ත ඒක හරිනේ. වටපිටාවේ කෙනෙක් දේ උදව් කරගන්න. ආගේ යමේන මිනිස්සු දකින්න උනොත් මේ මිනිස්යාව අනිත් කෙනෙකුට සතුටු වෙන විදිහට පොඩ්ඩේ පීරලා තෙල් ගාව පාර්ථ දාලා තියෙන්නේ. කම්බ කඩලා හොටු හෝරලක දත් මද්දලා කුණිකලා අයින් කරලා මෙහෙම මෙහෙම කරලා නේද කියලා බලන්න. ඇත්ත තමයි ජීවිතෙත් එහෙමයි. ලෝකේ බැලු බැලමට ආස්වාදයෙන් ගෙවුනට මේක යථාර්ථයේ තියෙන මොනතරම් මේ ධර්මතාව ටිකක් හංගලද කියලා බලන්න. මේ විදිහට ටික ටික නිකන් හිතන්න හුරු වෙන්න. මේ ආස්වාදය වෙනවා කියනක දුක වෙනවා කියනක අමාරු නෑ. එහෙම කෙරුවාම කරනකොට ඕගලන්ට මේ සංයෝජන ටික දෙවෙයි අපහසුකම් තොරව. ගෙවුනහම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි, අපහසුයක් නෙමෙයි. එනිසා මෙන්න මේ වගේ උපාය කරගන්න ඉඩ ලැබුණු අවස්ථාවක් ලැබෙන අනන්ත සංසාරයේ ගොඩාක් දුක් විඳය. මෙහෙම වචන ටිකක් අහගන්න පුළුවන් සංසාරයේ ගොඩාක් වෙන්නේ තියෙන්නේ දන්නේ ප්‍රේතනිකායන් තියනවා කියනවා කල්ප ගණන් සෙමසුදු ටිකක්වත් නැහැ කියනවා. මේ කෙලෙස් ලේසි කියලා හිතන්න එපා. මේ කෙලෙසෙන් අපි යමක් දිහා බැලුවාම ඒ ඉදිරියටමයි පෙනෙන්නේ. ඊට පස්සේ ඇලුනා බැලුනහම විපාකේ කල්ප ගණන්. මේ වගේ ප්‍රේත ලෝකෙක උපන්නොත් අපාය උපන්නොත් මේ කෙලිස්කන්දයි කෙලෙසි දෙකක් නිසා ඉබලට දුක ඇවිල්ලා තියෙන මේ ඇත්ත බලලා මේකෙන් මේ කෙලෙස් නැති කළොත් දුකෙන් මිදියල්ලා සදාතනික නිදහසම සිද්ධ වෙනවා කියලා දෙයිද අහගන්න පුළුවන් ඒද? ඔය ටික කියලා දෙන කාලේ වෙනකොට සමහරට අපි නෑ මිනිස්සු වෙනවා අපි සතර අපාය අපි මිනිස්සෙක් වෙනකොට මේ ටික කියලා දෙන්න කෙනෙක් මේ ටික කියලා දෙන්න උත්තමයකුත් පහළ වෙලා ඒක තේරුම් ගන්න පුළුවන් මනසකුත් ඇතුලේ ඉන්නවා කියන හම්බෙනවා කියනකොට හිතන්නේ ලේසි තුනක් නෙමෙයි කියලා. ඒ හින්දා මම කියන්නේ අපි ඔක්කොම මිනිස්සු වෙලා මේ සද්ධර්මයෙන් මේ වටපිටාවේ ඉපදිලා බණ අහන්න හන්දක හම්බෙලා මෙහෙම හම්බෙච්ච එකෙන්ම හිතෙන පාරමිතා තියෙනවා කියන එක. අද අවශ්‍ය උත්සාහයයි කියන්නේ. ඒ හින්දා මම තවදුරටත් මතක් කරනවා සසත් වෙන තපු දෙවියන් කවුරුත් ඉන්නේ අද දුවා පුතා සහෝදර වෙනුන් හරි වුණාට මම ප්‍රමාදුනොත් සසත් වෙක්මුත් අපායට වෙක්මුත් ප්‍රේත ලෝකෙට ගිය මගේ අම්මා මගේ අප්පච්චි මගේ සහෝදරය මං හින්දා නේද අපායට ගිය කියලා ඇවිල්ලා අපිට වතුර උගුරක් එන්න දෙන්නේ නැහැ වතුර උගුරක් දෙන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න එහෙම සසරට අපි ඉන්නේ කියන එක තේරුම් ගන්න අපි බේරිලා අනිත් අයගෙත් ඇස් දෙක පාදව ගන්න පාදල දෙන්න පුළුවන් නම් අපිට ඒක හරි වටිනවා. ඒ සඳහා හැමදෙකම සහවත් වෙන්න කියනකට මතක් කරනවා. සඳහන් කරන තේරුවන් සරණයි. ඇත්තටම මේ තුනත් හැමදෙකම බොහෝ ශ්‍රද්ධාවෙන් මුදදී වන් ඇවිල්ලා ආන්තරණ දේශනා කළා. අපි සිද්ධ කරගත්ත කුසලයන් අනුමෝදන් කටයුතු කරනවා අනුමෝදන් කරන මේ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්තුමත් මේ පින්තුමගේ දවල් දවල් ආරක්ෂා විස්තාරලි තුතු ශාසන මාන කුෂ්ඨකාරක ශ්‍රී විද්‍යුන් මත අනුමෝදන් වෙත්වා දිවෙන් දිවිසුම වලවර්ධන කරගනිමින් දිවෙත් පතුන බෝධි කමතුමින් සංසත්තා දිවෙන් ආරක්ෂා වෙන පින්තුම දෙවි ලබා දෙත්වා පනාදාසි පුදුවන් පින් අනුමෝදන් කරමු. එක්තරා අවස්ථාවක ජානන්ද මහරහතන්තුමා සුබුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේ ශාසනේ හරි අදක් නැතිව කල්යාණ මිත්‍ර ඇසුරෙන්සයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම කියන්නේ එහෙම කියන්නේ පානන්දක වැරදි. අදක් නැමේ මුළු ශාසනෙම තියෙන කල්යාණ මිත්‍ර ඇසුරෙන්සයි කියලා. කල්යාණ මිත්‍ර බුදුරජාණන් වහන්සේ නිසා අපි හැමෝම සසරෙන් මිදෙන්නේ. ඒ වගේ ඒ කාරණාව සමාද කරමු. අද දවසේදී මට පිටින් ඇත්තටම කල්යාණ මිත්‍රත්වයේ නිසාමයි අපි හැමෝටම ධර්මලාභය. අපේ පින්වත් රූපසම මහත්මයා එතුමා අපි හැමෝටම කල්යාණ මිත්‍රත්වයේ එතුමා එක්ක සේවය කරන අපේ සියලුම මහත්තුරුට මේ හැම දිනාටම අද මේ ධර්ම ලබා දෙන්නත් ඒ වගේම එතුමා ඒ වගේම නැතිනේ දීගරු තමන් මහන්සියෙන් අම්බ කරගත් ධර්මය තායමෙන් අනිත් මහත්තුරු අයගේ පිටව උපකාර ඇතුළු විශාල සේනාසනයක් හදලා ස්වාමීන් වහන්සේලා වස්වසවල මහ විශාල කල්යාණ මිත්‍ර කමක් ශාසනය දත් කරන විදයක් අදත් මේ අයට සිද්ධ කරගන්න බව ධර්ම අපේ දාතර දෙන්නා. ඉතින් අපේ කල්‍යාණ මිත්‍රතාවියත් එතුමව මේ ලෝකෙට බිහි කරගන්න උදව් කරනවා නියම කරනවා. ඉතින් අපේ තුමත් ප්‍රසන්න මහත්මයාගේ නිපරලෝකීය දෝපතුන්ටත් ඒ වගේම මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච ඒ සියලුම දෙනාගේ නිපරලෝකීය ඥාතිත්වයට එම මෙති නියදී වර්ග පරම්පරාවකට නිරෝධිකාද සම්මේසු විදනාපත් අපේ සිද්ද කළා වූ තිමනෝ දන් කරනවා නෝ දන් දෙත්වා දී දුකක සිටින දුක නතම විසපෝ පාරපත් තුමියට පතන බෝධි තුමියන් සමසත්වා කනදාත අපදාත විදනා සතන් කරන ඉදන් මේ ඥාති නම් හොතු සිතා ඉදම් මේ ඥාති නම් හොතු සිතා මුතුනාතේ ඒ වගේම මෙතන සහ සම්බන්ධ වෙච්ච මේ සියලුම දෙනාට මේ පින්වත්තුන්ට බණපදයක් හරි අහන්න මෙතෙන්ට මේ අවස්ථාව ඔයගොල්ලන්ට මෙතෙන්ට එන්න ඉඩ අවස්ථාව සරසන එන්නට නැතු දෙවදරවල තාපිරිසෙයි. ඒ අයට මේ හැම දෙනාටම පින්වන්නම ඒ වගේම අපේ ගෞරවනීය පින්වස්වාමීන් වහන්සේලාට පින්වන්මෝදන්ව දිව්‍ය දිවාශිර්වාද තුනන් සතුන්ත කරගන්න තුන ශක්ති විපලයෙන් මේ සෑම දිනාගේම මෙලෝ ජීවිතවලට ඇතිවන ලෙඩතු කරදර බාධක අපලෝපතර දේවා කරන කින යහපත් අධස්සයව සමුද වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී තම වැඩබදලා උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල ධර්ම උතුම් නිවන් දැසීම පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු.